എന്തായി അത് വിശേഷ സ്വാഗച്ച വളരെ യോജനാക്കറ ഫസ്റ്റ് പറ്റല്ലത്തീനോ ഇതാത്ത് മനസ്സുകാര ഭാവന ഒക്കെ കരുണാ വിസ്തരക്കരുതീല ബുദ്ധജാൻമാൻസേ സത്യപട്ടാന സൂത്രത്തെ ദേശനാക്കരണോ ധാതു കർമ്മസ്ഥാനി വർണ്ണഹേതി കായാനുപസ്സന കർമ്മസ്ഥാനിയൊക്കെ കാട്ടിയിട്ട് ധാതു കർമ്മസ്ഥാനി തോർമ യഥാതിഥം യഥാ പരിഹിതം ധാതുസു പച്ച വെക്കത്തി അപ്പേ ശരീരെ തീന വിധിയട്ട് പിഹിട്ട് വിധിയട്ട് ധാതു ഹട്ടിയട്ട് മീ ധാതു ഹട്ടിയട്ട് മീ കായ പിള്ളി ബന്ധു വിമസാബലോ അത്തിമസ്മി കായേ പടവി ധാതു ആപോ ധാതു തേജോ ധാതു വായോ ധാതു കില സാമാന്യ ശരീരെ ഹജലത്തിന് ധാതു കത്രക്ക് നീതമായി പടവി ധാതു ആപോ ധാതു തേജോ ധാതു വായോ ധാതു പടവി ധാതു കിളക്കാൻ ശരീരത്തിൽ ഗണദ്രവ്യുതു കൊട്ടാസ് പടവി ധാതു കിളക്കാൻ യങ് അജത്തം പച്ചത്തം കക്കളം ശരീര ശരീരഗതം മേ ആധ്യാത്മിക തമായ സലക്കണ ശരീര ഗുരുത് സ്വഭാവം റളു സ്വഭാവം യുതു കൊട്ടസ്യദ്ദേവതമൈ പടവീദാതു ഏതമൈ കേസാ ലോമാ നകാ ദന്താ തചോ മൻസാ നഹാരു അട്ടി അട്ടിമിഞ്ജ വക്കാം ഹദയം യകനം കിലോമകം പിഹകം പപ്പാസം പപ്പാസം അന്തം അന്തഗുണം ഉദരിയം കരീസം ഏ കൊട്ടസ് വിഷയ കാക്കിത്തര ഒക്കോമ പടവി ധാതു ഹട്ടിട്ട് തമ്മായി ബുദ്ധജാൻ മാൻസ് ദേശനാക്കളത്തി ഇവ ഒക്കോമ ശരീരേ ഗണ സ്വഭാവം യുതു പൊല്ലവട്ട പസ്തുലായന സ്വഭാവം യുതു ദേവ ഇവ തമ്മായി പടവി ധാതു ഇല്ലങ്ങട്ട് ആപോ ധാതു കിളത്തിയന് ശരീരേ ധീര സ്വഭാവം പൗത്തിന് ദേവൽ സെമ സൊട്ടു ലേ സരവ ദഹാഡിയ ഉരുണു തെല്ലാദി ദീവന സ്വഭാവം യുതു ധാതു തമ്മെ ആപോ ധാതു ഇല്ലങ്ങട്ട് തേജോ ധാതു ശരീരത്തിന് ഊഷ്ണ ഉഷ്ണത്തെ കണബുന ദേവൽ ദിരവന് ഇല്ലങ്ങട്ട് മീ ശരീര കുണുനോവി പവത്വന് തേജോ ധാതു എക്ക് ഇല്ലങ്ങട്ട് വായോ ധാതു തമ്മെ ശരീര ആശ്വാസ പാശ്വാസ ഇല്ലങ്ങട്ട് അത്പാമേ വക്രാണി ഇല്ലങ്ങട്ട് ഉദ്ദംഗമ വാ തദോഗമ കുച്ചിച്ച കൊട്ടാസ അംഗമംഗാനുസാരിക്കില്ല സയാകാരിക്കട്ട് വാത്തി മീ ശരീര പവത്തിനു ഇത് മേ അത്രയും തമ്മി കായകീനിക്ക് നിർമ്മാണ വിലത്തിയെന്നേ ധാതു മനസ്സുകാരേക്കറിനുകൊട്ട് മേ ശരീരേ ധാതു ഹത്രക്കിങ് ഹട്ടകത്ത ദയാക്കീനിക്ക് അവബോധകരകന്ന തമ്മി അര വിധിഹട്ട് മേവ കാരണേക്ക യഥാട്ടിതാക്കാൻ കയ തീയന വിധിഹട്ട് യഥാ പണിഹിതം പിഹിട്ട് വിധിയട്ട് കയ തീയന വിധിയട്ട് പിഹിട്ട് വിധിയട്ടും ധാതു സോ പച്ച വെക്കിത് ധാതു വശയും പത്യശാകരണം ഇതോട്ട് മീ സാമാന്യ ധാതു കീനുകൊണ്ട് സമാഹരായത്തിന് മീക്ക് മുക്കുത് നെത്തി വിധിയട്ട് സിഹിക്കരണോ ക്ലേഹമി കണ്ണിവേ ശരീരെ മിമുതു പൊട്ടസ്വലിംഗ് ഹട്ടഗത്തെക്കട്ടിട്ട് അവബുദ്ധകരഗന്തമൈ അനേകൈ അത്തി മസ്മിം ഖായേ പടവീ ധാതു മേ കയേ തീന്നി തത് ഗുരു സ്വഭാവം പുലോട്ട് പസ്സലായന കുടസ്ഥമൈ മേ ശരീരേ തീ അത്തി ഇമസ്മിം ഖായേ തേ വായോ ധാതു ആപോ ധാതു മേ കയേ വ്യഗിരിന സ്വഭാവം യുതു ദേവൽ തീ അത്തി മസ്മിം ഖായേ തേജോ ധാതു മേ ധാതു മേ ഖയേ ഊഷ്ണത്വം യുതു ദേവൽ തീ ഇല്ലങ്ങട്ട് അത്തി മസ്മിം ഖായേ വായോ ധാതു മേഖയെ വായോ ധാതു തീർന്നിക്കല ഏ വിദ്യട്ട് മീ තමන්ගේ තියෙන ශරීරේ මේ විදිහේ කොටස් හතරකින් අවබෝධ හැදිලා තියෙන්නේ කියලා මේ අවබෝධ කරගන්න තමයි අර මේ ධාතු කර්මස්ථානි වඩන්නේ. එතකොට උපමාවකට පෙන්නනවා හරකෙක් මරලා හතර මං හන්දියක මස් විකුණන කෙනෙක් ඊට පස්සේ අර ගවයා කියන සංඥාව නැතුව මේ මස් විකුණනවා කියන තත්ත්වයටපත් වෙනවා වගේ මේ ශරීරෙත් ඒකයි මේ කොටස් හතරක නිර්මාණයක් කියන එක අවබෝධ කරගන්න තමයි ධාතු මන කර්මස්ථානේ වඩන්නේ. එතකොට ශරීරය කියන්නේ කොටස් හතරක් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු. මේ කොටස් හතරෙන් තමයි මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ විදිහට දිගින් දිගට සිහි කරන්නයි තියෙන්නේ. කාලයක් කරන්න ධාතු හතරක නිර්මාණයක් හැටියට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට මේ ධාතු හතරම තව වෙනත් තැන්වලදී බුදුරජාහන් වහන්සේ අනාත්ම සංඥා වශයෙන් වඩන්න රාහුල ස්වාමීන් වහන්සේට එහෙම දේශනා කරලා තියෙනවා. පඨවි ධාතු ගැන කියනකොට කියනවා අත්ති රාහුල පඨවි ධාතු අජ්ජත්තං තමා කියලා සලකන. ඊළඟට අනුන් කියලා සලකන. ඊළඟට මේ ශරීරේ අර කෙස්ලොන් ආදී කොටස් වලින් යුත් තෙමි අජ්ජත්තික පඨවි ධාතු. ඊළඟට යම් බාහිර පඨවි ධාතුවක් තියෙනවා පඨවි ධාතු රේවේෂා මේ දෙකම පඨවි ධාතු වක්මයි. ඒ පඨවි ධාතු නේ තම්මම නේ සෝහමස්මි නමේ සුවත්තාති ඒ මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මේ විදිහට මනානුවණින් අවබෝධ කරගන්න කියනවා මේ පඨවි ධාතු. පඨවි ආධ්‍යාත්මික යම් පඨවි ධාතුවක් ඇද්ද බාහිර යම් පඨවි ධාතුවක් ඇද්ද ඒ දෙකම මේ පඨවි ධාතු ස්වභාවයක් හැටියට හඳුනන. මේ දෙකම නේ තම්මම මම නෙවේ නේ සෝහමස්මි මම නොවේමි නමේ සුවත්තා මාගේ ආත්ම නෙවේ කියලා අන්න හොඳට ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න කියන මේ විදිහට බලලා. එතකොට මේ පඨවි ධාතුව ගැන කියනකොට සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා මේ බාහිරව තියෙන පඨවි ධාතු මහා විශාලට තියෙන මහා විශාලට තියෙනවා. නමුත් යම් දවසක මේ පඨවි ධාතුව සම්පූර්ණ විනාශ වෙලා යන දවසක් එනවා. විශාල වශයෙන් තියෙන පඨවි ධාතුව බාහිරව විනාශ වෙලා යන යම් දවසක් එනවා. ආන්න ඒ මහා පඨවි ධාතුව විනාශ වෙනවා නම් මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව ගැන කියන්නම දෙයක් නැහැ කියලා ඒ විදිහටත් බලන්න කියනවා. ඊළඟට ආපෝ ධාතුවත් අර විදිහට මේ වඩන්න පුළුවන්. ආධ්‍යාත්මික ආපෝ ධාතුව තියෙන බාහිරත් ආපෝ ධාතුව තියෙන මේ ආපෝ දෙකම ආපෝ ධාතුවක්මයි. මේ දෙකම නේතම් මම නේසොහමස් මනේසොත්තා කියලා ඒ විදිහට වඩන්න පුළුවන්. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන මේ බාහිර ආපෝ ධාතු විශාලව තියෙනවා නේ. මහා මූද කියන්නේ වතු විශාල ජල මේකක් තියෙනවා. නමුත් යම් දවසක මේ මහමූද ඇඟිල්ලෙන් මේ තෙමල කියන්නේ ඇඟිල්ල මේව කළවත් තෙතක් ගන්න බැරි තරමට වතුර හිඳිලා යනවා මහමූදි. ඉතින් එමුදු ආපෝ ධාතුවක් විනාශ වෙනවා නම් මේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව ගැන කියන්න දෙයක් නැහැ කියනවා. ඒ විදිහට අර බාහිර ස්වභාවය හඳුන දේවල් එච්චර ඉක්මනින් විනාශ වෙනවා නම් මේ ශරීරය ගැන කියන්නම දෙයක් නැහැ. ඊළඟට තේජෝ ධාතුවත් එහෙමයි. සමහර වෙලාවට චේදෝ ධාතුවත් අර විදිහට ආධ්‍යාත්මික බාහිර වශයෙන් පවතිනවා. ඉතින් ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් බාහිර තේජෝ ධාතුව දෙකම එකයි. ඒ දෙකම අර විදිහට නේතම් මම නේ සුහමස්මි නමේ සුවත්තා කියලා ඒ විදිහට භාවනා වශයෙන් වඩන්න කියනවා. ඉතින් බාහිරව තේජෝ ධාතුවත් සමහර ලාට ලැබගිනි හටගෙන විශාල වශයෙන් ගෙවල් දොරවල් ඔක්කොම පුච්චන ගිහිල්ලා ඊට පස්සේ නිවිලා යන අන්තිමේට ඇවිලිච්ච ගින්නේ කුරුළු පිහාටුවත් තරම්වත් ගින්නක් හොයාගන්න බෑ. කියන්නේ කුරුළු පිහාට ඉක්මනට උණු වෙනවොන එච්චරවත් නැති තරමට අර ගින්න කියන එක නිවිලා යනවා. ඉතින් බාහිර එච්චර ගින්න නිවෙනවා නම් අන්න අපේ ශරීරයේ තියෙන මේ තේජෝ ධාතුව ගැන කියන්න බෑ කියන ඉක්මනින් මේකත් මේ නැති වෙලා යන එකක් කියන මොකද අච්චර දෙයක් විනාශ වෙනවා නේද තේජ ධාතු අච්චර බල සම්පන්න එකක් නිවිල යනවා නම් මේ තේජෝ ධාතුව ගැන කියන්න දෙයක් නැහැ කියනෝ ඒ විදිහට අර බාහිර තේජෝ ධාතුව කල්පනා කළා මේකත් ඉක්මනින් විනාශ වෙන එකක් හැටියට දකින්න කියන ඊළඟට වායෝ ධාතුවත් ආධ්‍යාත්මික භාවිෂ වශයෙන් හඳුනාගෙන මේ ඒ යම් ආධ්‍යාත්මික වායු ධාතුවක් ඇද්ද බාහිර වායු ධාතුවක් ඇද්ද මේ දෙකම එකයි මේ දෙකම නේතම් මම නේසවමස් මිනමේසවත්තා කියලා ඒ විදිහට මේ භාවනාවසෙන් වඩන්න කියනවා. ඒකටත් උපමා පෙන්නනවා මේ සමහර කාලවලට මේ සුළඟින් ගෙවල් දොරවල් ඔක්කොම බින්දගෙන මහා සුළි සුළං හමන. සමහර කාලයක් යනවා මේ වටාපතින්වත් හුළං ගන්න ඕනි කාලවල එනවා කියලා. ඒකෙන් හුළඟ නැති වෙනවා. අර වගේ මහා මේ හුලං හමනවා හුලං ඒ තියෙන හුලඟ නැති වෙලා යන නැති වෙලා ඊට පස්සේ වටාපතින් හුලං ගන්න දෙනවා කියනවා ඒ තරමට හුලඟ කියන එක ඒ වගේ අනිත්‍යත්වයට පත් වෙනවා. ඉතින් ඒ තා මහත් බල සම්පන්න සුලං එච්චර ඉක්මනින් විනාශ වෙලා යනවා නම් මේකයි ඒ තියෙන හුලං පොද කොයි වෙලේ නැති වෙද්ද නැහැ කියලා බලන්න කියනවා. මේකත් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේකත් මම මාගේ මටයි තී කියලා මේ ශාරීරික වශයෙන් තියෙන හුලම් පොද අපිට ගන්න බෑ කියලා බලන්න කියනවා. ඉතින් ආන්නේ විදිහට මේ ධාතු කර්මස්ථානේ වඩන්න පුළුවන්. ඒක වඩන කොටත් මේ ලකුවට හිතන්න නෙවෙයි තියෙන අර බාන බාහිර සාමාන්‍යයෙන් තියෙන උපමා බලාගෙන ඒ විදිහට තමයි ගන්න කියන්නේ. ධාතු කර්මස්ථානේ වඩනවා කියලා මෙතන මේ මොකුත් නැහැ කියලා කියන කතාවක් නෙවෙයි. මේකයි සාමාන්‍ය ලෝකයේ තියෙන ඒකයි උපමාත් අරගෙන තමයි මේක වඩන්න කියන්නේ. ඒතර වඩන කොටත් ඒකයි කියන්නේ මේක යථාර්ථිතං කියන්නේ තියෙන විදිහට යථා පනිහිතං පෙහි පිහිටි විදිහට තමයි. ඒතර ශරීරයේ තියෙන විදිහට පිහිටි විදිහට මේක මේ ධාතු කියලා මොකවත් නැතුව නියම් අමුතු විදිහට බලන මේකක් නෙමෙයි. සාමාන්‍යයෙන් තියෙන ශරීරයේ මේ වගේ ධාතු හතරකින් නිර්මාණය වෙච්ච එකක් කියන අවබෝධය ඇති කරගන්න විතරයි වඩන්නේ. ඒකයි කය කියන්නේ ධාතු හතරක පිහිටීමක්. ඉතින් සිහිය උපදව ගන්න තමයි ඒක වඩන්නේ. ඒ කියන්නේ සතිපට්ඨාන කියන්නේ ඒකයි. කය කියන්නේ ධාතු හතරක තියෙනවා කියලා අවබෝධ කරගන්න. එතකොට ධාතු තව සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ධාතු පිළිබඳව කලකිරෙන්න සතර මහා ධාතු කියන්නේ සර්පය හතර දෙනෙක් වගේ කියනවා. සර්පය හතර දෙනෙක් වගේ කියනවා සතර මහා ධාතු. දැන් සර්පය හතර දෙනෙක් ඇති කළාට කවදාකවත් සර්පයන්ගෙන් කළ ගුණ සැලකීමක් නැහැ. සර්පයන්ට විශේෂත්වයක් නැහැ. සර්පයන්ට විශේෂිත පුජ්‍යලයන් කියලා එකකුත් නැහැ. ඉතින් ධාතු හතරත් ඒ වගේ බලන්න කියනවා. දැන් සර්පයන් හැමදාම හොඳට කවාපුවා ඇති දැඩි කරයි කියලා එහෙම එකක් නැහැ. කිපුණු යම් වෙලාවද දෂ්ට කරා. ශරීරයත් ධාතුත් ඒ වගේ බලන්න කියනවා. කොච්චර අපෝපස්ථාන කරා කොච්චර මේක රැක බලා ගත්තත් කන කෑම ටික වැරදුනොත් නාන වතුර ටික වැරදුනොත් මේක ලෙඩ වෙනවා. ඒකයි ඒ සර්පය වගේ දකින්න කියනවා. ඊළඟට සර්පයන්ට විශේෂත්වයකුත් නැහැ නේද? සර්පයන්ට මෙයා සිල්වත්, මෙයා ගුණවත්, මෙයා රහතන් වහන්සේ නම, මෙයා දුศีල කෙනෙක්, මෙයා පොහසත් කෙනෙක් මෙහෙම එකක් නැහැ. කිපුන කෙනාටයි දෂ්ට කරන්නේ. කාටද කිපුනේ? යට දෂ්ට කරා. ආන් මේ වගේ තමයි ශරීරයේ ධාතු හතරත් එහෙමයි. මේ සිල්වත්, ගුණවත් එහෙම මේකක් නැහැ. කාගේ ශරීරෙද ධාතු කිව්වේ? එයාට දෂ්ට කරා. එයා තමයි ලෙඩ වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේලා වැනි උතුමන්ට ලෙඩ වුණෙත් ඒකයි. දේවදත්ත වගේ අය ඉක්මනට අයින් කරන්න ඕනිකම තිබුණේ නැහැ. ඒකයි. ඊට අද කාලේ වුණත් එහෙමයි. ගොඩාක් සිල්වත් කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන්. නිකම් පව් කරන කෙනෙක් හොඳටින්දක් පුළුවන්. මොකද එයාගේ ධාතු වල ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකයි. දැන් ගොඩාක් සිල්වත් කෙනෙක් එයාගේ ධාතු මොන හරි වෙනස් වුණොත් එයා ලෙඩ වෙනවා. ආනෙක තේ නිසා සතර මහා ධාතු බලන්න කියන සර්පය හතර දිනක් හැටියට සර්පය හතර දිනක් හැටියට දැක්කම මොකද වෙන්නේ? ඉක්මනින් අතහැරලා දාන. ඉක්මනින් මේක අන්න මේ පාවිච්චි අඩු වෙන මොකද සර්ප පෝෂණය කරලා කවදාකවත් පිහිටක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ධාතු හතර අවබෝධ කරගන්න කියන අනේ විදිහට සර්පය හතර දිනක් හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සර්පය හතර දෙනෙක් වගේ කියන ඒකයි කලගුණ සැලකිල්ල පොඩ්ඩක්වත් නැත්. කලගුණ සැලකිල්ල පොඩ්ඩක්වත් මේ ධාතු හතරෙන් නැහැ. ශරීරයේ තරම්ම ගොඩාක් වගකීම් සහිත වුණාට ශරීරය කියන්නේ එහෙම ලොකු වගකීමක් කරලා අපි කරාට එහෙම සැලකිල්ලක් නැහැ. පොඩක් වැඩදිච්ච ගමන් ඔක්කොම ඉවරයි නේද? ඒකයි ස්වභාවය. ඉතින් අවබෝධ කරගන්න කියන ධාතු කියන්නේ මේ සර්පය හතර දෙනෙක් වගේ. ඒකට තමයි කලකිරෙන්නේ රූපේට. රූපේට එතකොට කලකිරෙන. ඒ විදිහට මේ ධාතු කර්මස්ථානේ මේ ධාතු වල ස්වභාවය මේකයි කියලා ඉස්සෙල්ලා අවබෝධ කරගෙන ඊට පස්සේ හොඳට සමත වශයෙන් වැඩෙන අර විදිහට අර අත්ති මස්මින් කායේ පඨවි ධාතු එතකොට හොඳට හිතින් දකින්න ඕනේ මේ කයේ පොළොවට පස් වෙලා යන ගොරෝසු ස්වභාවයෙන් කොටස් තමයි මේක පවතින්නේ. එතකොට දක්න මේ කේස් ලොම් නිය දස්සාදී කොටස් අත්ති මස්මින් කායෝ ආපෝ ධාතු මේකේ මේ දිය වෙන ස්වභාවයෙන් යුතු දේවල් මේකයි තියෙන්නේ. ඊළඟට අත්ති මස්මින් කායේ තේජෝ ධාතු මේකේ මේ කයේ තියෙන උස්සත්වය. අත්ති මස්මින් කායේ ආපෝ වායෝ ධාතු මේකේ තියෙන්නේ වායෝ ධාතුවක් සයාකාරයට වායෝ ධාතු පවතිනවා. එතන හොඳට සිහි කරනවා. එතන සිහි කරන් කාලයක් යනකොට ඔන්න මේකේ ධාතු හතරකින් හටගත් එකක් කියන එක අවබෝධ වෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන් අනිත් කයවල් වලත් බලමු. ඉති අජ්ජත්තං වා කායේ කායන් පස්සේ විහෙරිත බයිද්දාවා. එතකොට යම්තාක් ශරීර තියෙන මේ හැම ශරීරයකම තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. සතර මහා ධාතු තමයි හැම කයකම තියෙන්නේ. ඊට පස්සේ දෙකේම බලන්න පුළුවන් මේ කයේ තියෙනත් පඨවි ධාතු, අන් කයවල් වල තියෙනත් පඨවි ධාතු. ඒ විදිහට මේ කයේ තියෙන ආපෝ ධාතුවත් අන් කයවල් වල තියෙන තාපෝ ධාතුව විදිහට බලන්න. ඊට පස්සේ අන්න සමුදේ ධම්මානුපස්සීව කායස්මි විහෙරති. ඊතර මේ සතර මහා ධාතුගෙන් හටගත් මේ කය කුමක් නිසාද පවතින්නේ? මේ ධාතු හතර කය කියන්නේ ධාතු හතර. මේ ධාතු හතර පවතින්නේ මොකක් නිසාද? ආන්න එතකොට ආහාර සමුදය අනාහාර නිසා තමයි මේක පවතින්නේ. සතර ආකාර ආහාර හතර නිසා ආහාර හට ගැනීමෙන් හටගත් එකක්. ඒතර ආහාර නැති මේක නැති වෙලා යනවා. ඉතින් ඒකත් අර විදිහට දෙක එකතු කරලා බලන්න පුළුවන්. ආහාර හට ගැනීමෙන් මේ කය හට ගන්නවා. ආහාර නැති මේක නැති වෙලා යනවා. ඊළඟට එහෙම වඩන්නන්න අත්ති කායෝතිවා පනස්ස සතිපත්තුපත්ත ධාතුන්ගේ නිර්මාණය වෙච්ච මේ කය හේතු නිසා පවතිච්ච එකක් කියන අවබෝධයට එනවා. ඒ විදිහට මේ වඩන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අර පඨවි ධාතුවරම් මේ පඨවි ධාතු ආධ්‍යාත්මික බාහිර වශයෙන් තියෙන මේ පඨවි ධාතු දෙකම එකයි. මේ දෙකම නේතම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා. නේතම්මම මාගේ නොවේ, මම නොවේමි, මගේ ආත්මේ නොවේ. ඒ විදිහට අර අනාත්ම සංඥාව වැඩෙන විදිහට ධාතු කර්මස්ථානේ වඩන්නට පුළුවන්. ඉතින් කාලයක් පුරුදු කරනකොට තමයි අන්න ටික මේකේ ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. තේරුණාද? මොන හරි ඒ ගැන ප්‍රශ්න තියෙනවද? අහන්න බය වෙන්නේපා. ඕ අර මේ දැන් අර නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා එහෙම වඩනකොට කෙලිම විපස්සනා වශයෙන් තමයි බලන්නේ. එතකොට අර සාමාන්‍යයෙන් වඩනකොට ඒතන සමත විපස්සනා දෙකම වැඩෙන විදිහට මේ වෙනවා. මේ සමතයක් හිතේ වැඩෙනවා. විපස්සනාවත් අත්ති මස්මි කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා වඩනකොට ඊට පස්සේ අර සමුදේ පැත්තේ බලමින් වඩනකොට සම්පූර්ණම විපස්සනාම මේකය හේතු නිසාම හටගත් එකක් කියලා. ඒතට හේතුඵල ධර්මයක් ඇටියට තමයි අවබෝධින්නේ. කය කියන්නේ හේතු නිසා පවතින එකක් කියලා. ඉතින් මේ විදිහට වඩනකොට විපස්සනාව තමයි වැඩි. අටලෝ දහමත් කර්මයත් අතර සම්බන්ධතාවයක් තිබේද අපට කරුණාවෙන් පහදා දෙන්න. මේ දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතයට කර්මය මේ බව පැවැත්ම ගැන කර්ම සකස් වීම සඳහා නිසයි අපි නිතරම ආයය උපතක් කරා යන්නේ. දැන් ජීවිතය ගත්තහම කියන්නේ පුරාණ කම්ම මේක පරණ කර්මයක් කියන්නේ. දැන් ඇහැ ගත්තොත් එහෙම කියන එක පරණ කර්මයක් කියනවා. පරණ කරපු දේවල්ගේ විපාකයක් තමයි දැන් මේ ඇහැක් ලැබිලා තියෙන්නේ. ඊළඟට මේ විදි ආයතන ඔක්කොම පරණ කර්ම කිනා පුරාණ කර්ම. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් ඒ විදිහේ කර්මයේ මුල් කරගෙන තමයි දැන් භවපත්‍ය ජාතිනේ භවයේ සකස් වුණා භවයේ නිසානේ අපි උපදින්නේ. එතකොට මේ භවය කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කම්මං කෙත්තං භවයේ තෝරනකට කියනවා කම්මං කෙත්තං කර්මයේ තමයි කුඹුර. ඊළඟට විඤ්ඤාණං බීජං විඤ්ඤාණේ තමයි බීජය තණ්හාසිනියෝ තණ්හා තමයි වතුර. එතකොට මේ කාම භවයේ පිණිස යම් ප්‍රතුමක් කැමැත්තක් තිබිලා මේ කර්ම රැස් වුණා නම් එතකොට අර විඥානීය අන කාම භවේ හටගන්න. එතකොට අර කර්මේ නැමැති කෙතේ තමයි ඊට පස්සේ විඥානීය නැමැති බීජය පැල්ලෙන්නේ. එතකොට භවයේ කියන එක තෝරනකොට අනිත් පැත්තෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කාම ධාතු වේපක්කං චානන්ද කම්මන්නා භවිස්සති අපනිකෝ කාම භව පඤ්ඤායත. කාම භවේ විපාක සඳහා කර්ම සකස් වෙන්නේ නැත්නම් කාම භවයක් කියලා එකක් තියෙනවාද කියලා. කාම භවයේ විපාක සකස් වීම තමයි කාම භවය කියලා කියන්නේ. කාම භවයේ උපදින්න විපාක හැදෙනවා. එදුනම් තමයි අන කාම භවයේ උපදින්නේ. එතකොට එතන තමයි කියන්නේ කම්මං කෙත්තං කර්මය තමයි කෙත විඥානීය බීජය තණ්හා සිනහ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් එකයි උපදිනකොට මේ කර්මය මුල් කරගෙන තමයි උපදින්නේ. ඉතින් ඉපදිච්චි ජීවිතේ ඊට පස්සේ තමයි මේ උපදිනු ජීවිතේ. එතකොට අපිට පෙර කර්මය මුරු කරගෙන අපිට මේ ඇහැ කන කියන මේ ආයතන ඔස්සේ නිතරම විඳමින් විඳවන්න සිද්ධ වෙනවා. ඒ සමහර විඳමින් සමහර වෙලාවට කෙලින්ම කර්මය ඒවට බලපාන උපතින්ම සමහර වෙලාවට යම් දුක් විපාක ඇතුවම තමයි සමහර උපදී. සමහර අය උපතින්ම දුක් විපාක ඇතුව උපදිනවා. ඉපදුනාට පස්සේ තමයි අන්න සාමාන්‍යයෙන් ලෝක ධර්ම වලට මූණ පාන. අපි කියමු දැන් මේ ලෝකේ තියෙන එක එක කාල ඒවට කියන කාල විපත්ති කාල සම්පatti කියලා තියෙනවා. සමහර කාලවලදී කාල සම්පatti කියන්නේ ලෝකේ හොඳයි. අපි කියමු දැන් සක්විති රජවරු හිම් පහළ වෙන කාල තියෙනවනේ. දැන් සක්විති රජ කෙනෙක් පහළ වුණාම ලෝකේ හරිය ධර්මිකයි. ධර්මිකයි ඔක්කොම පන්සිල් ආරක්ෂා කරන මිනිස්සු. පන්සිල් ආරක්ෂා කරනවා. ඊළඟට හරියට ධර්මිෂ්ඨකව තමයි රාජ්‍ය පාලනය කරන දස රාජ ධර්මී යුත්තව මිනිසුන්ට පුදුම විදි අනුග්‍රහයක් කරනවා. බුදු විදි අනුග්‍රහයක් කරනවා. ආන් ඒ වගේ කාලවලදී දැන් කෙනෙක් අකුසල කර්ම ඇතුව ඉපදුනත් එයාට අර පරිසරයෙන් ගොඩාක් පීඩා අඩුයි. පරිසරයෙන් පීඩා අඩු. අපි කිව්ව දැන් මිනිස්සු දැන් අර පන්සිල් රකින්නවා නම් ගොඩාක් හොඳ පිරිසක් නින්නේ. එතකොට මොකද වෙන්නේ? අරයා කර්මී අනු ඇතුව උපදුනත් මොකද වෙන්නේ? යාට මේ අර විපාක බොහොම අපි කිමු කෑම බීම අගහිකකම් ඇතුව කර්මී උපදිනවා. නමුත් දන් දෙන තන් හැමතැනම තියෙනවා. දන් දෙන තන හැමතැන. එතකොට අන්න අරයට ඒ කාල සම්පත්තිය නිසා අර කර්මී අන බරණු දන්නු ලෙස එයාට ලැබෙන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. අපි කිමු ඒ වගේම දැන් එයා උපදින පරිසරය අපි කියමු හොඳම අපි කියමු සෝතාපන්න පිරිසක් ඉන්න තැනක් කියලා. එතකොටත් අපි එයාට ගොඩක් සමානලාට පීඩන. එයා සමහරට බැනුම් අහන්නම ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුවන් සමානලාට. අපි කියමු එයා වැඩට යනවා මේ ආරණ්‍යයක. අපි කියමු ඉන්නේ රහතන් වහන්සේලා. දැන් කියමු බුදුරයන් වහන්සේ කාලේ කියලා. දැන් දේතුනාරාමයේ එහෙම නැත්නම් වේළුවනාරාමයේ තුවා උයන්නේ. ඉතින් උයන් සුද්ධ කරන්නේ උයන් පල්ලි කිව්. දැන් උයන සුද්ධ කරන්න ආපම මුණ ගැහෙන්නේ කවුද? රාතන් වහන්සේලා. අර මම වැරදුනායි කියලා බනීද වැඩ? වයින්න. එතකොට අර දැන් එයා සමහරලාට අර සේවකෙක් හැටියට දැන් බැනුම් අහන්න තමයි එයාගේ සාමාන්‍ය කර්මයේ තියෙනවා. හැබැයි අර හොඳ පිරිස් ඉන්නකොට අන්න එයාට ඒක අඩුයි. අනේක අඩු. ඒ කාල සම්පත්ති දැන් කාල විපත්ති තියෙනවා. ඒ කාලවලදී පින් තියන අයටත් අන්න ඒකයි. සමහරලාට උපතින් නෑ යාට බැනුම් ගන්න. නමුත් ලෝකෙ ඉන්න මිනිස්සු බොහොම කෙලස් බහුල නිසා මොකද වෙන්නේ? අන්න අර මේ එයාට මුණ දෙන්න වෙනව. එතකොට අර ලෝකයේ තියෙන ලෝක ධර්ම වලට එයාට දැන් ප්‍රශංසා ලබන්න සුදුස්සෙක්. හැබැයි ප්‍රශංසා ලබන්න කට්ටිය නෑ. මොකද මිනිස් ඊර්ෂ්‍යාව වැඩි. එතකොට ඊර්ෂ්‍යා ප්‍රශංසා ලැබෙන්නේ නෑ. තේරුණාද? දැන් හොඳ වැඩ කරන්න ප්‍රශංසා ලබන්න. නමුත් ප්‍රශංසා කරන්න කට්ටිය නෑ. මොකද මිනිස් ඊර්ෂ්‍යාවෙන් යුත්තයි, වෛරයෙන් යුත්තයි, මාන්නෙන් යුත්තයි. ඒ කෙලෙස් වැඩි වෙනකොට අරයට අන්න ප්‍රශංසා ලැබෙන්නේ අඩුයි. ඒවා ඒ කාල විපත්ති. මොකද ලෝකේ විපත්ති කාල තියෙන. දැන් මේ විපත්ති කාල කෙලෙස් උස්සන්න වැඩි ලෝකේ. එතකොට ඒකයි අර හොඳට පින් තියන අයටත් බහුතර දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. අනේකයි. දැන් හොඳට වැඩ කරගෙන ඉන්න මිනිස්සු හරිය ධර්මිෂ්ඨයි. ඒ එපමණකින්ම ලෝකෙන් සංග්‍රහයක් ලැබෙන්නේ. මොකද අර ලෝකේ හරියටම කෙලෙස් වලින් උස්සන්න වෙලා මිනිස්සු හිර කරලා මේව කරලා මිනිස්සු පීඩනයට ලක් කරලා මිනිස්සුන්ගේ සූරා කෑමන්නේ ලෝකෙ තියෙන්නේ. ඉතින් ඒවට ඉතින් අර හැමෝම මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වගේ අර කාල සම්පatti කාල විපatti වලදී ඒ වගේ තත්ත්වයක් උදා වෙනවා. එතකොට දැන් මේ දැන් කෙනෙක් දැන් ධර්මයේ අවබෝධ කරන මේවා වුණොත් අපි කිව්ව මරහත් වුණොත් එහෙම එතකොට කර්මයට පැත්තෙ මුත්‍ය අපි ඉඩා විඳින්නේ නැහැ. අතලෝ දහම් පැත්තෙන් ඉඩා විඳින්නෙත් නැහැ. අපි කෙනෙක් රහත් වුණායි කියලා එයාට ඒතර කර්ම විපාක වශයෙන් ප්‍රශ්නයක් තිබ්බනම් ඒකෙන් ඒ කර්ම විපාක දුන්නත් ඒත් එයාගේ මානසිකය අපි ඩගින්නේ. ඊළඟට අටලෝ දහම් ප්‍රත්‍යයෙන් බාහිර ලෝකෙන් ලැබුණත් ඒක මේ වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මේ එයාට ඒ දෙකම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සමහර වෙලාවට ඒකයි මේ ලෝකයේ තියෙන ස්වභාවයන්ුත් එක්ක කර්මයේ උස්සන්න භාවයත් වැඩි වෙනවා. ඊළඟට අරලෝ දහම උස්සන්න භාවයලුත් ඇති වෙනවා. ඉතින් ලෝකයේ ඉපදුනොත් ඉපදින්න හේතුව ආයයි මේ පුනර්භවය සැකසීම. ඉතින් ඒ සැකසුනොත් ඉතින් අරලෝ දහමට අනිවාර්යෙන් මූණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි. අරලෝ දහම වැඩි වෙන්නේ අර කාල විපත්ති කාලවලදී වැඩි. කාල සම්පatti කාලවලදී අටලෝ දහම අඩුයි. ඒකයි. මිනිස්සු සමහර කාලවලදී දැන් ලෝකේ අවශ්‍ය වැඩි වෙන කාල තියෙනෝනේ. ඒතන මිනිස්සුන්ගේ කෙලෙස් හරි අඩුයි. කෙලෙස් හරි අඩුයි. ඒ කෙලෙස් අඩු නිසා තමයි මිනිස්සු හරි ධාර්මිෂ්ඨක පින් දහම් කරන. ඒ නිසා තමයි අවුරුදු අසංඛ්‍ය දක්වා හැම අවශ්‍යයන්. ඉතින් ඒ කාලවලදී ඒකයි මිනිස්සුන්ට මේ බොහොම මේ අර කෙලෙස් අඩු පුජ්‍යලයන් නිසා හොඳ පුජ්‍යලයන් නිසා අනිත් අයටත් බොහොම කර්ම විපාක ඒකයි තියෙන අයටත් යම් සහනයක් ලෝකෙන් ලැබෙනවා. ඒ අය විඳවන්නත් වෙනවා. නමුත් අර ඒක උස්සන්න වෙන්නේ නැහැ. දැන් මේ කාලවලදී කර්මය දෙගුණ වෙලා තමයි විඳවන්න වෙන්නේ. ඒකයි කර්මය තිබ්බොත් ඒක දෙගුණ වෙලා විඳවන්න වෙනවා. ඒ කාල විපත්ති කාල. ඒකයි. තව සමහරුන්ට තියෙන උපදී සම්පatti කියලා වාසනා ගුණ තියෙන. ඒ වාසනා ගුණ තියෙන කොටත් සමහරුන්ට chance අහු වෙනවා. ඒ කියන්නේ වාසනා ගුණ එක එක රූප ස්වභාවයෙන් වෙන්න පුළුවන්, කටහඬින් වෙන්න පුළුවන්, චර්යා රටාවල් වලින් වෙන්න පුළුවන්. ඒවා පිළිහිටපුවම තියන් මේ සහනිය සමාරලාට ලැබෙනවා. ඊළඟට ඒකයි ගුණවත් චරිත වෙනකොටත් ටිකක් ලෝකෙන් ඒකයි සැලකිලි ගරු සම්මාන ලැබෙනවා. මිනිස්සු කැමති. ඉතින් ඒ වගේ දේවල් වලින් ආය ඒවට උපදි සම්පatti කියලා කියන ඒවා ලැබෙනකොටත් යම් සහනයක් මිනිසුන්ට ලැබෙනවා. ඒ වගේ මේ කාල ලෝකේ තියෙන ඉතින් එක එක කාලවලට එකයි කෙලස් වැඩි වෙන ලෝකේ ලොකු ප්‍රශ්න කෙලස් අඩු වෙන ලෝකේ ප්‍රශ්න අරුබුද අඩුයි. විතක සන්තාන සූත්‍රය බණකට කියන්න කියලා තියෙනවා. බලමු නේද. කේන්තියම පරම්පරාවෙන් එන එකත් ඔව්. සමහර ලටේ ඒ වගේ ගති තියෙනවා. ඒ පරම්පරාව කියන්නේ අර දිත්තානුගතිය කියලා කියනවා. කියන්නේ ඒක දිත්තානුගතිය. දැන් ඉවසන පුජ්‍යලයා මුණ ගැහුනොත් තමයි අපි ඉවසන්න හුරු වෙන්නේ. ඒකයි. දකින්නකොට ඉතින් කෙනෙක් දැන් අපි පොඩි කාලේ ඉඳන් දන්නවා දැක්කොත් එහෙම අපි කිමු ගෙදර තාත්තා කියලා. ඉතින් කට්ටිය මොනවා කිව්වත් එයා ඉවසන පුජ්‍යලේ. අම්මා නම් අම්මා හරියට ඉවසන. ඒක ප්‍රශ්නවලදී එයාට පේනවා ගැටෙන්නේ නැහැ කියලා. එතකොට මොකද වෙන්නේ? යාටත් ඒක හුරු වෙනවා. ඒකට කියන්නේ දිත්තානුගතිය කියලා. ඉතින් ඒ වගේ දැන් අනිත් පැත්ත තියෙනකොට ඒකත් යනවා. ඉතින් ඒක ඒවා ඒකයි දිත්තා ආරයට යනවා කියන්නේ ඒකයි. ඉතින් මොකද කෙනෙක් පුහුණු කරන අකුසලයේ අනිත් එක්කෙනාටත් දායාදයක් හැටියට ඒක එනවා. ඒකයි. ඒ පරම්පරාවට ඒකයි සමහර ගති ඒ ಜಾතිවලට පිටිලා තියෙන ඒකින්දයි. සමහර එක එක වර්ගයන්ට තියෙන. දැන් අපේ හොඳ ගුණ තියෙන අපේ ජාතියේ තියෙන දීම දෙනවා ඉතින් හොඳටම දෙනවා. නේද? දන් දීම කරන්න පුළුවන්. ඒ වගේ දුකේදී කොච්චර තරහෙන් හිටියත් අපි අනුකම්පා කරන ඒවා මේව තියෙන. ඉතින් අපි අර ගොඩක් පුරු. සමහර ලාට අනිත් පැත්තෙන් අඩුපාඩුත් තියෙනවා. නේද? ඉරිෂියාව එහෙම කියන සිංහලයාට වැඩි වගේ කියලා නිකන් නේද? ඉතින් ඒ වගේ තින විශේෂයෙන්ම මම දැකලා තින්නේ අපේ සිංහල අයට තියෙන අඩුවක් මේ තමන්ගේ කියන්නේ අපේ සිංහල නම් ඒක වටින්නේ නැති ගතියක් තියෙනවා. සිංහලයා හදන භාණ්ඩ වැඩකුත් නැහැ. සිංහලයාගේ භාෂාව වැඩකුත් නැහැ. සිංහලයාගේ ඇඳුම් වටිනා හැටියට දකින්නෙත් නැහැ. ඊළඟට ඒ වගේ අර තම ජාතික අනන්‍යතාවය පිළිබඳ ලොකු මේකක් නැහැ. ඒකයි. තමන්ගේ දැගුඩ හොඳ දේවල් අපිට ලැබිලා තිනා. නමුත් අපි ඒව සාරවත් හැටියට හොඳ දේවල් හැටියට දැකලා නැහැ. ඒක පරම්පරාවටම තියෙන දේ මේක. දැන් ලංකාවට හොඳ බඩුවක් කෑමක් හැදුවත් ඒක වැඩි නෑ. පිටරටින් ගෙන්නුවත් ඒකට කැමති. ඒ වගේ එකක් තියෙනවා. ඒක පරම්පරාවටම ආපු ගතියක් වගේ. ඉතින් ඒ වගේ ඒකනේ බුදුදහම උනත් ඒකනේ වටිනා දෙයක් ලැබුණාට ලොකු වටිනාකමක් හැටියට දකින්නේ. දැන් පිටරටින් කට්ටි භාවනා දෙන්න ගියපුවම අර කැමති. ඒකයි. ඒකත් එන්න ඕන සුදු අයගෙම. ඒකයි. ඒකක් තියෙනවා. ඉතින් ඒවා ඒ වගේ සමහර ගති ඇත්තටම අර පරම්පරාවට මේ වෙන ගුණත් ඒකයි. දැන් බුදුරජාන් වහන්සේලා එහෙමත් සමහර දේවල් පුහුණු කරනවා. උන්වහන්සේලාට ඒක ඇත්තටම පුහුණු කිරීම කිසි අවශ්‍යතාවයක් නැහැ. නමුත් කියන පස්චිමා ජනතාව කියන්නේ පසු අයට මේ අනුග්‍රහය පිණිස කියන ඒවා කරන්න. දැන් වනාන්තරයේ ජීවත් වීම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ උන්වහන්සේලා ඒ ප්‍රතිපත්ති පුරුණ දුතාංග රකින්න රහතන් වහන්සේලා ඒවා කරන්නේ අනිත් අයට අන්න ඒව දැකලා ඒ අයත් ඒ විදිහට පුහුණු වෙන්නේ. ඒකයි. එතකොට රහතන් වහන්සේලා මේවා කරනවා නම් අපි අනිවාර්යෙන් කරන්න ඕනි කියන හැඟීමක් ඇති වෙනවා. අන්න ඒක. ඒ නිසා අර යම් යම් දේවල් තව ඉදිරි අය පුහුණු වේවා අනිත් අයට පිටතන ගතියක් තියෙනවා. ඉතින් ඒව තමයි මේ අර මේ සමාජ පරම්පරාවට එන මේ ගතිය තියෙන එකයි. අපි ඉදිරි අය කරපුවා තමයි අපි කරන්නේ. ඒක අපි කරන දේ තමයි අපේ පිටිපස්සේ අය කරන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. ඒකයි. දැන් අපි අතර අතර යන පිළියෙත පුරන ඊළඟ අයත් ඒකට එනවා. අපි ගොඩ ගහන පැත්තක් ගියොත් අනිත් අය ගොඩ ගහනවා. එහෙම තමයි තියෙන්නේ. බුදු දහම උනත් එහෙමයි. සක්මන් භාවනා කරනකොට මේ පීවර තබනකොට ඒවා වේගෙන් මේ වේගෙන් හෝ හික්මෙකින් යුතුව හෙමි. ඒ වගේ සම්මතයක් තියෙනවද කියලා අහනවා. ඔව්. ඒ දැන් මෙහෙමයි. දැන් සක්මන් භාවනා කරනකොටත් දැන් සමහරලාට අපි කියමු අපිට ගොඩක් කායික වශයෙන් නිකන් දුබල ගතියක් ඇත්තේ මේ කියන්නේ අපි කියන තීන මිද්ද ගතියක් තියෙනවා නාකර්මන්නේ ගතියක් තියෙනවා ටිකක් වේගෙන් පීවර තියලා සක්මන් කරාට කමක් නැහැ. කියන්නේ තීන මිද්ද වගේ ඇවිල්ලා නිකන් අකර්මන්නේ ගතියක් තියෙනවා. අනිත් වෙලාවට පුළුවන් තරම් හෙමිහිට තමයි පියවෘත්ති උපමින් සක්මන් භාවනාව යෙදෙන්න ඕන. මොකද කය සංසිඳනකොට තමයි හිතත් සංසිඳෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් හිමීට පියවෘත්ති උපමින් සක්මන් කරන්න පුළුවන්. ඉතින් ඉරියව්වල මේවා කරනවා නම් හොඳට අර පය ඔසවන කොට ඔසවනවා, යවන කොට යවනවා, තබන ඒ විදිහට පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කකුල් පියවර සාමාන්‍යයෙන් තියමින් ඒ විදිහට කරන්න පුළුවන්. නැත්නම් වෙනත් දැන් කර්මතහන් වර්ණයට ඒ කමතහන් පාවිච්චි කරමින් පුළුවන්. ධාතු කර්මස්ථානයේ වර්ණනවා නම් ඒකත් සක්මන් කරමින් වඩන්න පුළුවන්. ඊළඟට අනිත්‍ය සංඥා වර්ණනවා නම්, මෛත්‍රී වර්ණනවා නම්, මරණ සත්‍ය වර්ණනවා නම් ඒවා සක්මන් භාවනාවේදීත් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සක්මන් භාවනාව තානාපාන සතිය වගේ එකක් නෙවෙයි. දැන් භාවනාව කියනකොට මුලින්ම ආනාපාන සතිය විතරයි මිනිස්සු දන්නේ නේද? සක්මන් භාවනාවත් එහෙමයි. අර පියවර තැබීම විතරක් පිළිබඳව යොමු වීමම විතරක් නෙවෙයි සක්මන් භාවනාව කියන්නේ. මේකයි අනිත් ගොඩක් කර්මස්ථාන සක්මන් කරනකොට දියුණු කරන්න පුළුවන්. ඒකත් අර මනසිකාරයෙන් පවත්වමින්ම සක්මන් කරන. මේකයි ඇට සැකිල්ලක් තියෙන්නේ කියන ඒ මනසිකාරයේ පවත්වම හිමීට සක්මනේ මේව කරන. එතකොට අර විදියෙම තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ පැවැත්වී යම් ආකාරයකටද ඒ විදියටම පවත්වනවා. ඒවට මොකුත් නැහැ. සාමාන්‍යයෙන් අර හිත හොඳට මේව කරන මම බොහොම හිමීට මේ සක්මනේ යෙදෙන්නේ කියලා අදිෂ්ඨාන කරන අර කායික ලොකු වේගවත් භාවයක් නැතු බොහොම හිමීට තියෙන්නේ. නමුත් ඒ පියවලට හිතෙමු කරන්නේ අර මනසිකාරය තමයි පවත්වන්නේ මේකයි ඇට සැකිල්ලක් තියෙන්නේ කියලා. ඒක හොඳට මේ එතකොට අර සංඥා පුරුදු කරමින් තමයි මේවා කරන්නේ. එතකොට මේකයි කියනකොට ඇවිදින කය දකිමින් එතකොට ඇට සැකිල්ලක් තියෙනවා. ඇට සැකිල්ලක් තියෙන හැටියට බලන්න. එතකොට ඉතින් හොඳට වැඩෙනකොට හොඳට ඊට පස්සේ සමහරට කෙනෙකුට ඉතින් සම්පූර්ණම බුදුරජාණන් කියන්නේ මාසිකම සම්පූර්ණ ඇට සැකිල්ලෙම හිටපවතුන. එතකොට ඇට සැකිල්ලම යන හැටියට පේන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ අර මේකම මේව කරන එක නේද? ලංකාවේදී අර ස්වාමීන් වහන්සේ නම පිණ්ඩපාත යනකොට ඒකනේ දැන් පිණ්ඩපාත යන රටේ සංඥාවදී ඒ ඉන්න තමයි අර තමන්ගේ ශරීරය පිළිබඳ හොඳ සිහියෙන් ගියා. ඊට පස්සේ ඉස්සරහා රූපයක් වෙන ඒක එක පාට දැකේ ඇට සැකිල්ලක් හැටියට දැක්කේ. එතකොට තමයි අර ඇවිත් ස්වාමීන් මෙහි කාන්තාවක් ගියාද කියලා. එතකොට කාන්තාවක්ද පිරිමියද දන්නේ ඇට සැකිල්ලක් නම් ගියා කියලා. ඉතින් ඒකයි ඒ අර එතරම්ම ප්‍රබලව වැඩිලා තිබුණේ. ඉතින් මොකද ඒක නිතරම එතකොට උන්වහන්සේ හැම වෙලේම වඩලා තියෙන. ඒත් බන් පිණ්ඩපාත යනකොටත් ඒ මේකෙන් තමයි ගියේ. මේකයි. ඉතින් ඒ විදිහට සක්මන් කරනකොට අර අපි මේ ආනාපාන සති වගේ තමයි ඇත්තටම මම අර අනිත් භාවනාවල්දී මේ ඒ භාවනාවම පුරුදු කරන්න පුළුවන් සක්මනේදී. මොකද්ද? නැහැ සමාධි නැහැ එහෙම කරන්නේ නැහැ. සමාධි සක්මනේදී ලැබෙන එක තමයි චිරස්ථිතික කියලා කියනවා. සමාධියක් ලැබුව සක්මනේදී ඒක බොහොම බලසම්පන්න සමාධියක් බවට පත් වෙනවා. මොකද සිතේ එකඟ බව ඇති කර ගැනීමනේ. කය නෙවෙයි සිත එකඟ කරගන්න ඒකයි. ඉතින් අර භාවනා මනසිකාරය පවත්තම සිත එකඟ වෙනවා. ඉතින් බාහිර දේවල් මේ වෙන්නේ නැහැ. ඉතින් ඒකේ හට ගන්න සමාධිය ඉඳගෙන ගන්න සමාධියට වැඩි හරිය බල සම්පන්නයි කියන්නේ. චිරස්ථිතිකයි කියන ගොඩක් පවත් ගන්න පුළුවන් සමාධිය බවටපත් වෙනවා. සමාධිය ලැබෙන සමාධි. සක්මනේදී ලැබෙන සමාධි. ආනාපාන සති භාවනා කරනකොට නින්දට හිත ගියා. ඊට පස්සේ අවදි ආයෙත් ආනාපාන සතියට හිත ගිය බවක් දැනුණ මෙසේ කීපවරක් සිදුවේ. මේ ගැන ඔබගේ අදහස්? ඔව්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් සමහර නිමිත්තක් භාවිතා කරනකොට තීන මිද්ද ඇති වුණොත් මේ නිමිත්තෙන් අයින් වෙන්න කියනවා. ඒ නිමිත්තෙන් අයින් වෙලා වෙනත් නිමිත්තක් භාවනා වශයෙන් පුරුදු කරන්න කියනවා. මොකද ඒක හුරුවට යනවර හුරුවට ආයෙත් තීන මිද්දට යන්න පුළුවන්. ඒ නිසා ඒ පාවිච්චි කරපු නිමිත් අයින් කරලා වෙනත් භාවනා නිමිත්තකට මේව කරන්න කියනවා. ඉතින් ගොඩාක් තීන මිද්ද එනවා නම් කියනවා සජ්ජහායනා කරන්න කියනවා. ඊළඟට ධර්මයේ ගැන මේ සම්මර්ෂණීය දෙන්න කියනවා. එහෙමත් බැරි වුණොත් අර අත්පා ආදී හොඳට පිරිමඳින්න කියනවා. කන් එහෙම පොඩ්ඩක් රත් වෙන්න අතුල යන. ඊළඟට එහෙමත් බැරි වුණොත් එළියට පහළට ගිහිල්ලා පොඩ්ඩක් ඉරහඳ මේවා කරන්න කියනවා. ඊළඟට ආලෝක සංඥා පුරුදු කරපු කෙනෙකුට හොඳට ආලෝක සංඥා භාවිතා කරන්න කියනවා. රාත්‍රී කාලේ නම් හොඳ දිවා සංඥා පුරුදු කරලා තියෙන ආලෝකේ දවාලේ තියෙන අර අවුව වැටුනහම තියෙන නිකන් ගිනි ඇස් කඩාගෙන යන රශ්මිය ආනික පුරුදු කරලා ඒ සංඥාව තියෙනුනේ ඒ විදිහට බලන්න. ආලෝකේ ඒ හිතේ බලන එතකොට අන්න අර නිදිමත ගති නැති වෙලා යන. ඊළඟට මේ දවල් කාලෙක නම් කරවල කරවලක් ඇට එතකොටත් හිත මේ වෙනවනේ නේද අන්ධකාර ස්වභාවය. ඒ විදිහට මේ මේව කළත් මේ තීන මිද්දේ නැති කරගන්න පුළුවන්. නැත්තම් සක්මනේදී පච්චාපුරේ සංඤී සක්මන් කරන්න කියනවා. ඒ කියන්නේ ඉස්සරහට යනවා පිටිපස්සට කියලා හිතාන. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? අවධානය වැඩි වෙනවනේ. පිටිපස්සට යනකොට මොකද වෙන්නේ? බයයිනේ. ඒ නිසා අවධානය වැඩි කරගෙන යනවා. පච්චාපුරේ සංඤී අධිෂ්ඨාන කරගෙන සක්මන් කරන්න කියනවා. ඒක එතකොට පිටිපස්සට යනවා වගේ හිතාන යනවා. ඒකයි. සිත නීවරණයකට කියන්නේ තීන මිද්දේට යටවේදී මිදීමට මෛත්‍රිය පෙට්‍රු කොට අරමුණක සිත යෙදුවෙමින් ඉන් ඌයේ ඒ අරමුණේම සිත දැඩිව එල්ඹ ගැනීමයි. එම අරමුණෙන් බැහැර වීමට සිතා යෝනිසෝ මනසිකාර්ය කරන විට මෛත්‍රී සහගත සිතිවිල්ලක් බැවින් එසේ එම අරමුණේ ඉන්න යයි සිත විධාන කරයි. නමුත් මෙය ආශාවෙන් දැඩිව ග්‍රහණය කරගෙන ඇති නිසා එය නුසුසුදු යනු සැකයක් උපදී. මේ පහදා දෙන්න. මෙහෙමයි දැන් මෛත්‍රී මේක පාවිච්චි කරනකොට සාමාන්‍ය හිතේ ඒකට කැමැත්ත තියෙනවා. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද නිතරම කුසල් පවතින ලොකු බලගතු ඡන්දය කියන එක අවශ්‍යයි. ඉතින් ඒ නිසා තියෙන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. ඉතින් තමන්ගේ අපි කිව්ව තීන මිද්ද නම් තීන මිද්ද ඒ තුලින් නැති වෙනවා නම් ඉතින් ඒක හිත පවත්තක යනවා. ඒකෙන් අයින් කරගන්න කරන දෙයක් නැහැ. මොකද මෛත්‍රිය කියලා නිවනට බාධා කර්මස්ථානයක් නෙවෙයි. ඒකෙන් මෛත්‍රිය දියුණු කළා ඒ තුලත් විපස්සනා වඩලා අරහත්ත්වයට යන්න පුළුවන්. හැම කර්මස්ථානයකින්ම එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මේ ඒ තුල හැම එකක්ම හොඳට දිනු කරගත්තොත් ඒ හැම එකකින්ම ප්‍රධාන අරමුණ කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ මෛත්‍රියක හිත පිහිටුවා තයි ඒකෙන් අයින් කරගන්න ඕනේ කියලා වෑයමක් කරන්න දෙයක් නැහැ. හොඳට ඒ මෛත්‍රියේ සිතම හොඳට පවත්වා ගන්න. තවදීනද මුත්ත තේරුණාද?
එහෙමයි.
එතට එක සාමාන්‍ය මෛත්‍රී සාගත එකට උපක්ලේශ වශයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඒ වගේ දෙයකින් නම් හිත මේ අයින් කර ගන්න ඕනි. මම ඉති මෛත්‍රී භාවනා වශයෙන් හිත පිහිටුවයි කියලා. එහෙම පිහිටුවාම ප්‍රශ්නයක් නැහැ. අර වගේ දේවල් උනම ඉත විතර්කයක් වශයෙන් යනවනේ දිගින් දිගට විතර්කයක් හැටියට ඒක මේ වෙනවා. ඉතින් මේ ගොඩක් ඒ තීන මිද වගේ වෙලාවෙදී එහෙම දෙයක් කරනවා නම් කරන්න ඕනේ බුදු ගුණ. බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් කෙනෙකුට අනුකම්පාස ඇති කර කියන විදිහට මේව කරපු කතාවක් ඒ වගේ දෙයක් සිහි කරා නම් හරි. එතකොට හිත ප්‍රබෝධමත් වෙලා එනවනේ බුදුරජාන් වහන්සේ සංසාර උන්වහන්සේ පාරමී පුරපු හැටි වෙන්න පුළුවන්. එහෙමනම් බුද්ධත්වයේ සඳහා උන්වහන්සේ ඒ කරපු වෑයම් ඒ වගේ උන්වහන්සේ අපි වෙනු මේ විදිහට දේවල් කරලා තියෙනවා කියලා ඒ වගේ දේවල් සිහි කරන්න පුළුවන් සාමාන්‍ය. එතකොට අර දීන මිද්ද ගති අඩු කරගන්න ඒව උපකාර වෙනවා. ඉතින් අර අනුකම් මෙතන තියෙන දිගින් දිගට ඊට පස්සේ අර විතර්කයක් හැටියට යනවනේ. ඒකයි හිතේ අර ගලව ගන්නත් බැරි වෙලා තියෙන එකයි. මොකද විතර්කයක් වුණාම හරි අමාරුයි ඊට පස්සේ අයින් කරගන්න. ඒ වගේ දෙයකට මේ තීනමින් දේවල් අයින් කරගන්න පාවිච්චි කරන්න එපා. ඒ වගේ ඒවා මේ සාමාන්‍ය කෙලින්ම මෛත්‍රී සාගත සිතුවිල්ලක් එහෙම නැත්තම් ගොඩක් තීන විද්‍යට අර වගේ සමට ගාතාවක් හිතින් සජ්ජහනා කරන කට්ටිය ඉන්නව නම් නැතුව හිතින් ගාතාවක් හොඳට සජ්ජහනා කරන ඒ වගේ දෙයක් කරනකොට තීන මිද්දි නැති කරගන්න පුළුවන්. දන්න ගාතාවක් හොඳට සමානලට වීර්ය ඇති වෙන ගාථා තියෙන ඒ වගේ එකක් මේ අප්‍රමාදී ඇති වෙන ගාථා තියෙන ඒ වගේ ගාතාව පොදුවේ හිතින් සජ්ජහනා කරන ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. මොන හරි තියෙනවද ඒ පුළුවන්. දැන් රතන සූත්‍රයේ ගාත මේක පුළුවන්. දැන් අපිට හුරු එකක්නේ. ඒ අර්ථයත් එක්ක හොඳට සිහි කරනකොට ඒ සජ්ජහනා කරනවනේ හිතින් සජ්ජහනා කරන්න පුළුවන්. දැන් යං කිංචි විත්තං ඉදවා හුරං වා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යං කිංචි විත්තං කියන්නේ යං කිසි වටිනා දෙයක්. ඉද කියන්නේ මේ ලෝකේ. හුරං කියන්නේ පරලෝකේ. සග්ගේසු ආයං ස්වර්ගයේ හෝ යං රතනං පනීතං වටිනා දෙයක් ඇතනම් නනෝ සමං අත්ති තථාගතේන. තථාගතයන් වහන්සේ හා සමාන වටිනා දෙයක් නැහැ. ඉදම්පි බුද්ධේ රතනම් පනීත මේක භාග්‍යතුන් වහන්සේගේ තින මහා වටිනා ආනුභාවයක්. ඒතේන සත්‍යෙන මේ සත්‍ය අනුභාවෙන් සුවත්ති හෝතු අන්න යහපතක් වේවා කියලා ඒ විදිහට ඒ ගාතාව සජ්ජහනා කරන්න පුළුවන්. ඒ වගේ එකක් නැත්නම් වීරිය ඇති වෙන එකක් අප්‍රමාදී ඇති වෙන එකක් ඒ වගේ මේ ගාතාවක් වගේ එකක් සජ්ජහනා කරන්න පුළුවන්. මේ නැත්නම් සාමාන්‍යයෙන් ධර්ම දෙයක් සිහි කරන්න පුළුවන්. මේ ඒ වගේ දේවල් භාවිතා කරනකොටත් බුදුන් වහන්සේ කියන තීන මිද්දි අඩු කරගන්න පුළුවන්. නික්කම්ම නික්කම්ම සංකල්ප තමයි හැම එකක්ම කියන්නේ අත්හැරි ආදීනව බලනවා කියන්නේ නික්කම්ම සංකල්පයක්. යම් දෙයක අපි ආදීනව බලනවා නම් ඒ බැලීම නික්කම්ම සංකල්පයක්. ඒතකොට ඒ ආදීනව බලන්න නිස්සරණයට තමයි හිතපත් වෙන්නේ. නිස්සරණේ තමයි නික්කම් මේකට තමයි නිස්සරණ වෙනවා කියන්නේ නිදහස් වෙනවා. නික්කම් කියන්නේ ඒක අත්හැරීම. අත්හරින්න නිතරම ආදීනව බලන්න ඕන. දැන් අපි අල්ලගන්නේ නිතරම ඇලීම නිසා ආස්වාද වශයෙන් බලන නිසා. ඉතින් අර යමක අපි ආදීනව මේවා කරනවා නම් ඒක සම්පූර්ණම නෙක්ඛම්ම විතර්ක බවට පත් වෙනවා. හැම ඕනම දෙක ආදීනෝ සීකරනවා. දැන් පංච උපාදානස්කන්ධේ ආදීනෝ සීකරනවා කියන්නේ ඒක නෙක්කම විතර්කය. යෝනිසමනසිකාරයත් ඒකටයි තියෙන්නේ. තක්කෝ විතක්කෝ කියලා තර්ක කිරීම, විතර්කේම අප්පනා ජප්පනා ව්‍යප්පනා චේතන චේතසෝ අභිනිරෝපණ ඔක්කොම අයිති සම්මා සංකල්පයට. යමක් අතහරින කල්පනා කරනවා නම් යමක්කට හිත පිහිටවන්න වෙනකන් ඔක්කොම සම්මා සංකල්පයට තමයි අයිති. ඒක ඒතර නික්කම්ම වෙන්න පුළුවන්, අව්‍යාපාද වෙන්න පුළුවන්, අහිංසා වෙන්න පුළුවන්. ඒතර නික්කම්ම විශේෂයෙන් මේකයි ආදීනුව පැත්තේ යමක අතුනට ඒතර ඒක හිත නිදහස් වෙන්න තමයි මේවා කරන්නේ. අත්හරි අපි දැන් හැම දෙයකම එකයි, හැම දෙයක්ම කරන්නේ ආදීන බැලීම කරන්නේ. එතකොට ඒ නික්කම සංකල්ප තමයි දියුණු වෙන්නේ. ඒකෙන් දැන් මේ සම්මා දිට්ඨිය ඇති වුණාම සම්මා දිට්ඨිය ඇති වුණාම සම්මා සංකල්ප තමයි නිතරම කරන්නේ. අනේකයි නිතරම කරන්නේ සම්මා සංකල්ප. අනිවාර්යෙන් සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන. සම්මා දිට්ඨි සම්මා සංකප්ප වෝති. ඉතින් ඒ නිසා මේ සම්මා දිට්ඨියේ ඉන්නකොට ඒකයි යම කාදීන අපිට අවබෝධය තියෙනවා. ඒ අවබෝධය තියෙන්නේ ඊට පස්සේ ඒක අත්හරින්න තමයි නිතරම වෑයම් කරන්නේ. ඒතට නිතරම වෑයම් කරන එක අත්හරින්න. ඒ නිසා ය ආදීන යමක සලකනවා කියන්නේ තනිකරම නෙක්කල්ම සංකල්පනාව තමයි දිනු කරන්නේ. එක්කම සංකල්පනාව තමයි දිනු
කරන්නේ.
විපස්සනා කරන්නේ යෝනිසමනසිකාරයේ තන තමයි. දැන් පස්සනා කියන්නේ බලනවාටනේ. විපස්සනා කියන්නේ යමක තියෙන යථාර්ථය බලනවා. ඉතින් යථාර්ථය බලන්න අර යෝනිසමනසිකාරයේ දෙන්න. යමක් වර්තමාන කරගන්න ඕනේ. නැත්තම් පේන්නේ නැහැ නේ. ඒකයි වර්තමාන කරන්න කරන් තම අපිට ඒක
පේන්නේ.
මෙහෙමයි. එතනදී දැන් ආනාපාන සතිය වඩමින්ම තමයි දැන් අපිට ආස්වාස පස්වාස දැනනවා කියන්නේ එතන පංච උපාදානස්කන්ධයක් ඇටිට දකින්න. ඒ ආස්වාස පස්වාස අරමුණක් අපිට දැනනවා කියන්නේ ඒක පංච උපාදානස්කන්ධයක් ඇටිටව ඒ ආස්වාස පස්වාස කරමින්ම දකින්න මෙතන ඇති වුණු මේ ස්වභාවය මුක්කෝම පංච උපාදාන මේ ඔක්කොම ඒකයි වෙනස් වෙලා යන දේවල් ඇටිට දකින්න. ඊට පස්සේ ආස්වාස පස්වාස කරනවා. ඒ කරන්න යටි ඊට පස්සේ අර පංචපාදාන ස්කන්ධයේ තියෙන ඇල්ම අඩු වෙනවා. හිත ආදීන දකින්න විරාගයටපත් වෙනවා. එතකොට ඒකත් එයාට දකින්නවා තමන්ගේ හිත දැන් විරාගී වෙලා කියලා. එතකොට ඒක විරාගානුපස්සී කියන්නේ ඒ විරාග ස්වභාවය හඳුනාගෙන ඒ දකින්න ඒත් ආස්වාස් පාසයේම තම හිත පිහිටක්. ඊළඟට නිරෝධානුපස්සී කියන්නේ ඇල්ම නිරුද්ධ වෙනවා. එතකොට එයාට ඒකත් තේරෙනවා. ඒකයි මේ සිහිය ගොඩාක් බලගත් අයට ආනාපාන සතිය දේශනා කරන මොකද ඒ තරම් එයාගේ ඒ හැම ස්වභාවයක්ම එයාට දැනගෙන කරන්න පුළුවන්. විරාගානුපස්සී, අසිරිස සමිත, නිරෝධානුපස්සී. ඊළඟට පටිනිස්සග්ගානුපස්සී කියන්නේ දැන් තණ්හාව අයින් වෙනවා. ඒ අයින් වෙන ස්වභාවය හොඳට තේරෙන එකයි පටිනිස්සග්ගානුපස්සී අසිරිස සමිත සික්කති. පටිනිස්සග්ගානුපස්සී පස්ස සිස්සාමීති සික්කති. ඒ විදිහට මේ තමයි අර ඒ ආනාපාන සතිය තුල ඉඳගෙන ඒ ඔක්කොම ස්වභාවයන් හඳුනාගෙන කරනවා. ඒක පීති ප්‍රතිසංවේදී ප්‍රීතිය දැනෙනවා. එතකොට ඒ ස්වභාවය දැනගෙන ඒ ආස්වාස පස්වාසෙම ඉන්න සුඛ ප්‍රතිසංවේදී සැපය දැනෙනවා. ඒකත් එීමයි. ඊළඟට උපස්සම්බයං චිත්ත සංකාර සංසිඳනේ තමයි සංඥා වේදනා. ඒ සංඥා වේදනා සංසිඳනකොට ඒකත් දැනගන්න. එතන ප්‍රධානම මුල් අවදියේ තියෙන අර වේදනා සංඥා තුළ තමයි හොඳටම හිත තියෙන්නේ. ඉතින් මේ දෙක එතන සංදේශ. එතන තමයි මේ දෙක අඩු වෙනකොට හිත විතරක් වෙනවා. ඒ තමයි චිත්ත ප්‍රතිසංවේදී. එතන හිත විතරයි අහුවෙන්නේ. ඈ අර සංඥා වේදනා අඩු වුනහම ඊළඟ චිත්ත ප්‍රතිසංවේදී අස්ස සිස්වාමීති සික්කති චිත්ත ප්‍රතිසංවේදී පස්ස ඉඳ පස්සම් බයන් චිත්ත සංකාර. එතන චිත්ත සංඛාරත් සංසිඳෙනවා. මේ ඊළඟට ඒ ස්වභාවයත් හඳුනාගෙන ඊළඟට තමයි අර අභිප්‍රමෝදයන් චිත්ත අස්සසිස්සාමීසිකද අභිප්‍රමෝදයන් චිත්තම් පස්සසිස්සාමීසිකදී ඊළඟට තමයි අනිච්ඡානුපස්සී අස්සසිස්සාමීතිසිකති අනිච්ඡානු. එතකොට මේ ස්වභාවයෙන් ඔක්කොම වෙනස් වෙනවා යා දකින්න. ඊට පස්සේ තමයි යාන ඒ ස්වභාවයෙන් දැකීම. ඒ තාස්වාස් පාස්වාස් තුළම එයා ඒ කරමින් තමයි අර දිගටම යන්නේ. මොකද ඕ තනිකරම සිතට දැනෙන සතුට තමයි අභිප්‍රමුදිත භාවයට පත්. කියන්නේ ඒක අර සාමාන්‍ය කියන එක නෙවෙයි, හිතේම තියෙන ස්වභාවය. ඒකයි සාමාන්‍ය ප්‍රීතියත් නෙවෙයි. එතකොට සාමාන්‍ය ප්‍රීතියත් නෙවෙයි, සාමාන්‍ය සුඛයත් නෙවෙයි. ඕ නිරාමිස වශයෙන් හිතේම ඇතිවෙන ස්වභාවයක් හඳුනාගෙන තමයි අර විදියට ආස්වාස් පාස්වාස මේව කරන්නේ. ඔව් ඔකේ හිත අර වඩාගෙන යනකොට සම්පූර්ණ මේ තැම්පත් වෙනවනේ. ඒ තැම්පත් වෙච්ච ස්වභාවය හඳුනාගෙන ඒත් අර ආස්වාස පස්වාසයේම එයා පවත්වමින් කරනවා. ඔව් විමුචනය කියන්නේ එතකොට ඒ පංච නීවරණ වලින් එයාගේ හිත අයින් වෙන. එතකොට ඒවා ඔක්කොම තේරෙනවා එයාට. දැන් ඒ පංච නීවරණයන්ගෙන් දැන් හිත පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒ වයින් ඔක්කොම හිත නිදහස් වෙලා. එතකොට ඒක තමයි විමුචයන් චිත්තං අස්සසිසාමීති සික්කති, විමුචයන් චිත්තං පස්සසිසාමීති. ඊට පස්සේ තමයි සමාදහං චිත්තං. ඒකට පස්සේ තමයි සමාදහං චිත්තං
තියෙන්නේ.
ඔව් හුස්මත් පිළිබඳ සිහිය පවත්වමින් තමයි මේ හැම ස්වභාවයක්ම බලාගෙන යන්නේ. හුස්මෙන් බැහැර වෙන්නේ නැහැ. ඒකයි හුස්ම පිළිබඳ ඒකයි ආස්වාස කිරීමුත් ඒ ස්වභාවය දන්න, පාස්වාස කිරීමුත් ඒ ස්වභාවය. ඒ එකක්වත් අත්හරින්නේ නැහැ. ඒකයි සාමාන්‍ය විතරක් නෙවෙයි. ඔකේ දැන් මෙතනදී ඇත්තට දැන් මේ ක්‍රමයට කරන්නේ නැරොට අර නිදුද්ද වීමක් වෙන්නේ නැහැ. කියන්නේ මොකද ඒ තරමට එයා සිහිය පවත්වමින් තමයි මේක දිගටම යන්නේ. ඒක ආස්වාස කොයි වෙලෙකවත් සිවුම් ඒකට තමයි අර මුල් අවස්ථාව ඒක තියෙන්නේ. අද කියන්නේ මේ පස්සම් බයං කාය සංඛාරං අස සිස්සාමීති සික්කති, පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති. ඒක ඔක්කොම කායානුපස්සනාවටයි කොටස. ඊළඟ තමයි වේදනානුපස්සනාවට පීති පරිසංවේදී අස සිස්සාමීති සික්කති, පීති පරිසංවේදී සුඛ පරිසංවේදී. ඒ ටික ඔක්කොම වේදනාරු. ඊට පස්සේ චිත්තානුපස්සනාව අර ඔව් ඊළඟට අනිත් අන්තිම ටික තමයි අර අනිච්චානුපස්සය. ඔක්කොම ධම්මානුපස්සනාවට අයිති. සතර සතිපට්ඨානටම තමයි ඒ 16 ආකාර කොටස් හතර ටික බෙදලා තියෙන්නේ. එතනදී අර චිත්තානුපස්සනාව කියනවා. ඉතින් මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අර මේ හොඳට සිහිය තියෙන කෙනාට කියනවා. ඒ නිසා ආනාපාන සතිය දේශනා කරන්න හොඳට සිහිය තියෙන කෙනෙකුට තමයි සාමාන්‍ය කෙනෙකුට ඒක ඒ විදිහට බලාගෙන යන්න අමාරුයි. නමුත් අවසාන මොහොත දක්වා හුස්ම වලින් බහැරවීමක් නැහැ. ඒකයි තියෙන්නේ. ඊළඟට ඒ එක්කම සතර සතිපට්ඨානට අන්තර්ගතව තමයි
වඩන්නේ.
නෑ යන්න දෙන්නේ නැහැ. මේක ඔක්කොම වේගෙට තමයි යන්නේ. අය කියන්නේ සමත විපස්සනා ඔක්කොම මේ ටිකේ ඔක්කොම වෙනවා. ඒක වැඩලා වැඩලා ඒක අවස්ථාවක තමයි සම්පූර්ණ යාගේ හිත නිදහස් වෙන ඒකම තාමින්. ඒක ඒ විදිහට වැඩලා වැඩලා දිගින් දිගට යම් අවස්ථාවක සම්පූර්ණ මෙයාට ඒ ස්වභාවය වෙනවා. ඒ තරම් ඒක එයාගේ ඒකයි සිහිය ඒ තරම්ම බලගත. ඒකයි මේ එයාට අර තණ්හාව නිරුද්ධ වෙනවා ඔක්කොම එයාට අවබෝධ කියන්නේ සිහිය පවත්වාගෙන මේ භාවනාව යෙදෙන්න පුළුවන්. එයට ඒ ඔක්කොම ස්වභාවයෙන් තේරෙනවා. තා තිනන මහට
බය කියන එක දැන් වෙලාවට දැන් අපිට මොකක් හරි වැඩක් කරන්න තියෙනවා ඉස්සරහට යන්න බයයි මොකක් හරි මේ කවුරු මොහරි කියලා ඒකේ අවස්ථාවක් තියෙනවා නේද හරි සැරේනවා බය මොහරි කරන්න තියෙන ඒක හොඳ තියෙන
ඒක ඉතින් මේ
ඈ
ඔකෝ කීපයක් විදිහට පුළුවන් එකක් ඉතින් බුදුගුණ සිහි කරලා පුළුවන් අපි කරන ක්‍රියාවත් එක්ක බුදුගුණ සිහි කරලා අපි මොක හරි දෙයක් සංවිධානය කරන්න එනකොට ඒතර බයකුත් එනවා මේක නේද එතකොට දැන් බය නැති වෙනවනේ සාමාන්‍ය කියන්නේ බුදුරයන් වහන්සේ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමී අනුසරේයත් බියත් ඇති ගැනීමක් ඇති වුනහම ඒ වෙලාවේ මගේ කියත තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරන්න කියලා. ඉතින් අර වගේ දේවල් කි ඉස්සල්ලාම බුදු ගුණ හොඳට සිහි කරන. බුදු ගුණ සිහි කළා. ඊට පස්සේ ඒකම දැන් මේ බුදුරජාන් වහන්සේගේ ගුණ තින් උන්වහන්සේ කියපු දෙයක් මම කරන්න යන්නේ. ඉතින් ඒ විදිහට හිතලා ඒ නිසා මේ මම මේක භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කර. භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාවක් කරන්න. අපි කිම් ප්‍රතිපත්ති මේ එකන්න උන්වහන්සේ අපේ බලාපොරොත්තු වුණා. ප්‍රතිපatti එහෙනම් මම මේ ප්‍රතිපatti මේක භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරනවා ආන්නේ විදිහ හිතුවම ඉතින් ලොකු ගැම්මක් ඊට පස්සේ හිතට එනවා ඊට පස්සේ අර යට කරගෙන යන්න පුළුවන් ඒ වගේ දෙයක් මේ වුණ පුළුවන් සාමාන්‍ය බය නම් බුදුගුණ සිහි කරනකොට ඒක සාමාන්‍ය නැති වෙනවා නැත්තම් ඒක බය කියන්නේ සිතවිල්ලක් හැටියට හඳුනාගෙන ඒකේ ආදීන සිහි කරලා අයින් කරන්න පුළුවන් හිතේ හැටගත්තේ සිතවිල්ල බය කියලා කියන්නේ ඒක හොඳට හඳුනාගෙන ඊට පස්සේ මේ ඒක ගැන ආදීන අයනකොට හිත අයින් වෙලා යනවා. අර වගේ කටයුත්තකදී ඒ විදිහට හොඳට බුදු ගුණ සිහි කරලා ඉතින් ඒතකොට බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාාවක් ඇති වෙනවා. ඊට පස්සේ අර ඒක ඉතින් අර අනිත් පැත්තෙන් ඉතින් මේ අරලෝ දහම් ප්‍රත්‍ය හිතාගත්තාම හරි ඉතින් ඒකයි. ඒක තමයි ඒකයි. දැන් අපි මේක දකින්න ඕනේ දැන් කියන්නේ මේ දැන් තථාගතයන් වහන්සේත් දැන් මේ දේවල් ලෝකෙට කරපු නිසා උන්වහන්සේට ඇත්තටම ලෝකෙින් මේ ඒ ක්‍රියාවන් කරන්න ගිහින් ඒකයි නිඳා අටලෝදහම ලැබුණේ. ඒකයි අපිට උනත් ඒකයි. ඉතින් උන්වහන්සේ කරනකොට කොහොමද නිවැරදි? කියන්නේ නෑනේ දැන් අපි යම සංවිධානය කරනවා අපි අඩුපාඩු ගොඩක් තියෙනවානේ. ඉතින් ඒවත් එක්කයි අපි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම සාමාන්‍ය මේක මේ වගේ අටලෝ දහම අනිවාර්යෙන් ලැබෙන්න වෙනවා. ඉතින් නමුත් මේක මේ ශාසනයේ පැවැත්මිනි තථාගතයන් වහන්සේ එච්චර දෙයක් අපි වෙනුවෙන් කරනනම් අපිත් මොනවද මේ ශාසනයේ දෙයක් කරන්න ඕන කියන හැඟීම ඇති කරගෙන ඉතින් කරනවා. නමුත් හැබැයි මේක මුල් කරගෙන මට මේකත් මම භාවනාවක් කරගන්න. මොකද මේකෙත් විවිධ ස්වභාවයන්ගෙන මම ඒ හැමතැනදීම හිත කම්පණය කරගන්න නැතු මේකත් මගේ භාවනාවක් බවට පත් කරගන්නවා කියලා අදිෂ්ඨාන කරන. ඊට පස්සේ කරලා අවසානයේදී ලොකුවට ඒක ඊට පස්සේ මේ අනිත් පැත්තෙන් මේ ලොකු ප්‍රීතියක් බුද්ධ විදිහට පුළුවන්. ප්‍රීතිය මේව කරගන්න පුළුවන්. එතකොටත් මේ ඒකෙන් අපිට ඊට පස්සේ භාවනාවට අනේ මේ කියන්නේ මේ රුකුලක් කරගන්න පුළුවන්. ඒ නිසා ඒක ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලොකු සතුටක් වෙන භාවනාසනෙට ඉඳගත්තන් පස්සේ ටිකක් සීකන. ඒක ගොඩක් සතුටක් ඊට පස්සේ එනවා. දැන් මම සමානලාට භාවනාවට ඉඳගන්න විතරනෝ මම සායනසලා වෙනු කුර කුටි හදලා දීලා තියෙනවා. දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේ සමහරට මේ විසිතුන් නමක් ඉදිරියෙ ඉන්නවනේ කීප නමක් හරි දැන් මේ වෙනකොට භාවනාසනෙක ඉන්නේ. ඉතින් මම හදලා දුන්නු කියන්නේ මම අනු මේ ඒවට අනුග්‍රහ කරපු නිසා අනුශාසනා දුන්න හින්දා. ඉතින් මේ විශාල වශයෙන් උන්න මේ ඒ උන්නාන්සලාට ඒව කරගට යන පහසු වෙනක් ලැබුණා. අනේ මන්ට ලොකු ලාභයක් කියලා මම ඉතින් ඒ ගැන හිතනවා. ඉතින් මම සාමාන්‍යයෙන් හිතන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මහා සංඝ රත්නයේ පහසු වෙන්නේ පිණිස බොහෝ දෙනාට හිතසුව පිණිස මම මේ වගේ දේවල් සංවිධානය කරලා තියෙනවා. මට ඒක ලොකු ලාභයක් කියලා හිතරේතර ලොකු සතුටක් හිතට ඇති වෙනවා. ඉතින් මම හිතන දැන් අද දවසේ ගත්තාම පින්දපාත පිළිදලා තියෙන විශාල පිරිසක්. ඉතින් මම අය කැදියම් සංවිධානයක් කරපු නිසා ඒ වගේ ඉතින් ඒක මට ලොකු ලාභයක් හැටියට ඒ වගේ මේව කරපුවාම ඉතින් ලොකු අනිත් පැත්තෙන් පීඩා ආවත් ඊට පස්සේ ඉතින් ලොකු සතුටකුත් බුත් විඳිනවා. මොකද අපි වපුරපුදී අපිව තනියෙන් නෙලා ගන්න ඕනි ඵලෙ. ඒක අනිත් අය නෙලා දෙනකන් ඉන්න ඕනේ දෙන අනිත් අය කියන්නේ අපි අන්න පුජ්ජලිකව නෙලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි කරන ඒ අනිත් හැම දෙයකින්ම යම සංවිධානය කරන යම් තැනකට උපකාරයක් කරාට අපි නැවත නැවත සිහි කරලා පුජ්ජලිකව ආන්නේක ලොකු ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සාමාන්‍යයෙන් භාවනා කරන්න ඉඳගත්තුම් ඒ වගේ අවස්ථාවලදී මේව කරගත්තාම ඉතින් එනවා දැන් ඔය සාමාන්‍ය බය ඊළඟට ඒ තියෙන මිද්දේ වගේ අවස්ථාවලදී අර ප්‍රසාදයෙන් අරගමුන්නේ ඉක්මනින් හිත ප්‍රසාදයටපත් කරගන්න පුළුවන්.
යමක් කරන්න යනවා නම් අසුලෝක දර්ශන බලාපොරොත්තු
වෙන්නේ ඒක අනිවාර්යයි. ඉතින් ඒක නම් ඉතින් ඔව් ඒක සම්පූර්ණම පළවෙනි මේක හැටියට උස්කුට මොකද්ද මේක කරගන්න ඕනේ යමක් කරනකොට ප්‍රධාන තේමාව නේද? ඔව් පාටේ වෙන්න ඕනි. ඔව් ඔව් ඒකයි. ඔව් ඒකයි. දැන් හොඳ දේ කියන එක අපිට සාමාන්‍ය දැන් හොඳ දේ කියනකොට එච්චර මේකක් එන්නේ නැහැ. නමුත් අපි ඒක මුල් කරගෙන අනිවාර්යෙන් මේ අටලෝ දහමක් අපිට අනිවාර්යෙන් මේ වෙන්න වෙනවා. දැන් අපි කාටත් ඒක පොදුයි. දැන් අපි ඕනම දෙයක් කළොත් ඉතින් ඒකෙදි කොටසක් අගේන කොටසක් ඒකට විවේචන කරන අපිට උනත් එහෙමයි. අපිට උනත් දෙයක් කරනකොට ඉතින් මේ විවිධ විදියට දේවල් එනවා. කුටියක් ඇදුවොත් සමහර එක වැඩි කියයි. මොකද ඔච්චර හාමුදුරුවෝ හදලා දෙන්නේ කියයි. ටයිල් මොකටද දැම්මේ කියයි. ඉතින් එක එකව කියනවා ඉතින්. සමහර අය කියලා අනේ හොඳයි ස්වාමීන් වහන්සේලාට බොහොම පාසයෙන් ඉඳ හදලා දීලා තියෙන. සමහර ඒකයි. ඉතින් හැටි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකයි. ඉතින් ඒ වගේ අර එක එකනාගේ තියෙන දෘෂ්ටි කෝණ අනුව තමයි ඒක පේන්නේ. ඒකයි කෙනෙකුට හරියට පේනවා කෙනෙකුට වැරදිට පේනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ යාගේ. ඒක අර දාගත්ත කණ්ණාඩියේ තියෙන ප්‍රශ්නයක් පමණයි. යාගේ ප්‍රශ්නයක් නෙවෙයි. එයාටත් හොඳ කණ්ණාඩියක් දාගත්තොත් එයාටත් හොඳට පේයි. එතන පුජ්ජිලියත් එක්ක ගැටුමකුත් නැහැ. එයාගේ තියෙන නේද? සිතිවිලි වල එයාගේ තියෙන දෘෂ්ටියේ තියෙන ප්‍රශ්නයක් පමණයි. එයාගේ ප්‍රශ්නෙකුත් නැහැ. එයාම සමත් ඇවිල්ලා එයා මහනුවත් එහෙම හොඳයි කියයි. නේද? හොඳයි පාසුයි මේ කුටි මේම හදලා තියෙන. එයා මහනුවත් ඉඳගෙන මට හොඳයි කියයි. ඒ වගේ. ඉතින් ඒ නිසා කවුරු මොනවා කරත් ඒකයි. ඉතින් ඒක කොටසක් අගේන කොටසක් ඒක විචිනේ කරන ඒක තමයි ස්වභාවය. ඉතින් අපි දෙයක් කරනකොට ඒක ඒ විදිහට බලාපොරොත්තු වෙන කරන්න ඕනේ. ඊළඟට මේ අනිත් අයගෙන් ඒකට අනුග්‍රහ ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. නමුත් මට ලැබිච්ච වාසනාවක් ඇටියෙ මේ දෙයක් මේ වුණොත් ඉතින් තවත් පින්කමක් කරගන්න අවස්ථාවක් ලැබුණා කියලා දැන් මම පුස්තකාලේ හැදලා යනවා. එනකොට ඉතින් ආයෙ පොද්දා මම ඉතින් නා මට පින්කමක් කරන්න අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. දැන් ආයෙත් හැදලා යනවා. ධර්ම ආරක්ෂා කිරීම කොච්චර වෙනද? ඉතින් ඒ වගේ එතකොට හිතට ගැටුමක් නැහැ. මොකද හැමෝටම මේ අවබෝධය අඩුයි. ඇත්තටම කෙනෙක් දෙයක් ගත්තොත් ඒක ඒ තැනම තියෙනවා. තව කෙනෙකුට ඒ ස්වභාවයක් නැහැ. ඊළඟට දැන් අපේ කාර්යභාරයක් විතරයි ඒ පිළිවෙලට තිබෙන්නේ. අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒතකොට තමයි ඒක අපිට ගැටුමක් වෙනවා. ඒතකොට ගැටුමක් වෙනවා මම මේ හැමදාම කරනවා අනිත් අය ඒක සැලකිල්ලක් නැහැ කියලා. ඒක අපේ දර්ශනයක් නිසා අපිට එහෙම තියෙන්න ඕනේ කියලා තේරෙන හින්දා අපි කරනවා. හැබැයි අනිත් අයට එහෙම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක දකින්න ඕනේ. අනිත් අයට එහෙම පිළිවෙලට තියෙන්න ඕනේ කියන්නේ පොත් කොහෙ තිබ්බත් කමන්නේ. ඒකත් ටික දර්ශනෙ. ගානට පොත් ටික නේද? ගානට පොත් ටික තියෙන්න ඕනේ කියලා එහෙම අපිට තිබ්බට දර්ශනයක් වෙන කෙනෙකුට නැහැ. එයා හිතන්නේ කොහේ හරි තියෙන පොත කියුවොත් ඇති. නේද? පොත කියුවොත් ඇති. ඒක හරියට එයාගේ දර්ශනය. නමුත් අපි හිතන පොත් ටික පිළිවෙලට තිබ්බම හොඳයි. අන්න ඒකයි. ඉතින් ඒ නිසා ඒක ඒ තැන්වල අපි ඊට පස්සේ අපිට හරවල බලන්න ඕනේ. ඇයි මම මේක කරේ? ඒක නේද බුදුරජාණන් වහන්සේට චෝදනා කරනකොටත් කලබල වෙන්න එපයි කියනවා. භාග්‍යතුන් වහන්සේට චෝදනාවක් කරනකොට කලබල වෙන්න බලන්න කියන භාග මේ කියන චෝදනා භාගතුන් වහන්සේ ළඟ තියෙනවද? එතන නැහැ. ඉතින් නැති දෙයක් බොරු චෝදනාවේදී ඇයි මොකද අපි මේ ඉක්මන් වෙන්නේ කලබල වෙන්නේ කෑ ගහන්නේ? අනේ වැඩක් නෑ. ඒ වගේ තමයි අපි යමක් කරනකොටත් විවිධ විදිහට මිනිස්සු ඇත්තට දේවල් කියන්න පුළුවන්. හරි දරුණු චෝදනා කරනවා. ඉතින් ඒවා අපි බලන්න ඕනේ මං එහෙම කරේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒවා මේ ඇත්තටම අපිට කාලය යෑමෙන් නිකාම විසඳලා යනවා. දැන් මට එහෙ පොඩි මේකක් වුණා. මේ මම කැලේ කුටියක දිහිටි මුලින්ම කුලේ කුටියක ඉඳගෙන පින්නපාත කරගෙන හිටියා. ඊට පස්සේ ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේලා එක දෙනම ආවා. ඉතින් මගේ මේකක් ඉතින් අර මගේ පැත්ත පාළුණත් මම ඉතින් පොඩි උදව් කරනවා. ඊට පස්සේ ඉතින් කාලයක් යනවා ස්වාමීන් වහන්සේලා වැඩි වුණා. ඊට පස්සේ දැන් ගිලන් වුණාමත් එන්නේ මගේ කුටියට. ආපහුම ඉතින් පොඩි කුටියක්. ඉතින් ඒක තමයි ඉන්නේ. ඇඳ දුන්නට ගන්න එහෙම නැහැ. ඉතින් සඳර මෙමෙම ඉන්නවා. ඉතින් මේ ඊට පස්සේ ඉතින් සානසර මෙවනම් පස්සේ ගිලන් කල මට හිතුණා ගිලන් කලක් හදන්න ඕනේ කියලා. ඉතින් මම ඊට පස්සේ ඉතින් ගිලන් කල හැදුවා මාස 8කින් වගේ කාලයකදී හැදුවා. ඒක සමිතියක්වත් මුකුත් මුලින් පටන් ගන්නකොට ඇත්තටම තිබුණේ නැහැ. මේ දායක සභාව මුකුත් නැහැ. නමුත් ඒක පටන් අරන් ඉතින් මට ඉක්මනටම කරන්න ලැබුණා. ඊට පස්සේ ගමේ ගියේ නිදානයක් කරන් හැදුවයි කියලා.
නිධානයක්
අරගෙන තමයි මේ හදලා තියෙන්නේ කියලා. මොකද ඒක අර يعني ඒ පැත්තේ ඒ හැටියට මහා මේක දැක්කනේ නේද? يعني හොඳට පිරිසුදුව පිළිවෙලට තියෙනවා. ඉතින් ඒ හැටියට ලොකු මේකක් ඒක. ඉතින් මම අර පින්නපාති කරන හිටියේ කෙනෙක් කොහොමද එහෙම එකක් කරේ කියලා මිනිසුන්ට ඇත්තටම හිතුණා. ඉතින් මේ මොකද ගම්මින් සම්මාදමක් අරුවමව මොකාක්වත් කිස්ම විදිහ කළා නැහැ. සිමෙන්ති කොටයක්ව කාගෙන්වත් ඉල්ලලවත් නැහැ. මතක් කිරීමක් කළත් නැහැ. සාමාන්‍ය මතක් කරා මුල්ගල් තියනවා කියලා. පින්නපාත යන ගමන් තමයි මිනිසුන්ට කිව්වේ මේ මොකද ඉතින් මිනිස්සු දාණේ අරන් ආවා. මේ මුල්ගල් තියන ටිකක් මිනිස්සු ඒ දවසේ ආවා. මේ ඉතින් ඒක මාස 8ක් වගේ කාලෙදී හිතා ගන්නවත් බැරි විදිහට ඇත්තටම හැමදේම සිද්ධ වුණා. ඉතින් පූජා කරනකොට සියලුම දේ අංග සම්පූර්ණ තමයි පූජා කරේ. ඉතින් මේක එතකොට ඇත්තටම හදනකොටම ටික දවසක් කරනකොට මට ආරංචි වුණා. ඉතින් මම බාස් කෙනෙකුටවත් කියන්න ගියේ නැහැ. දැන් මෙහෙම දෙයක් කියනවා කියලා කිසිම බාස් කෙනෙකුටවත් කාටවත් කිව්වේ නැහැ. ඉතින් ඒ මම ඒක ඇත්තටම මේව කරන්න ගියේ නැහැ. ගණන් ගත්තේ නැහැ. ඒක එහෙම ඉවරයි. කාලය ගියවමින් එහෙම ඉවරයි. දැන් ඔක කියපු මිනිස්සු හොයන්න ගියා නම් ඕක ඔප්පු කරන්න ගියා නම් ප්‍රශ්න වැඩි වෙනවා. අනේ ඒකයි. අර කරබාගෙන ඉඳීම නිසා ප්‍රශ්න එහෙම ඉවරයි. ඉතින් ඒකයි ස්වභාවිතේ. ඒ වගේ දෙයක් කරනකොට ඉතින් අර ඒක එක්කිනම් ඉතින් ඒ කට්ටියගේ පැත්තෙන් සාධාරණයි. ඉතින් අර දෙය මොකද පන්සලේ දෙයක් කරන්න ගියපුවා මිනිස්සු සෑහෙන්න මාංශයට අනි කරන්නේ අවුරුදු ගාන කොච්චර දේවල් කරනවද? ඉතින් මහා මහන්සියක් වෙලා තමයි දෙයක් කරන්නේ. ඉතින් මම මේ මොකුත් නැතුව එක පාට කරන මිනිස්සුන්ට ඒ පැත්ත පේන්නේ නැහනේ. ධර්මයේ තියෙන පැත්ත පේන්නේ නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒතර මිනිස්සු හිතන කොහොමද කරේ? මිනිස්සුත් නැත්තම් බණ කියන්නෙත් නැත්තම් නේද? දැන් බණ කියනවා නම් ඔන්න ප්‍රසිද්ධියට ඇවිල්ලා මිනිස්සු සලකනවනේ. දැන් එහෙම මොකුත් නැති වුණාම සාමාන්‍ය මිනිස්සුන්ට පොඩි සැකයකට ඉතින් සාධාරණයි ඒක. චූටියයිනේ. ඉතින් අපි මොකටද කලබල වෙන්නේ නේද? ඉතින් ඒ වගේ ප්‍රශ්නවලදී ඇත්තටම නිස්සද්ද වුණාම එහෙම ඉවරයි. දැන් ඕක ඇත්තටම මේ කරන්න කියලා ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම කාලයක් කියන්නේ ගොඩක කල් ගියාට පස්සේ තමයි සාමාන්‍ය ළඟ හිතවත් අයටත් කියලා තිබේ මොනවා හරි මේ වගේ දෙයක් වුණාම ඇරෙන්න ඒ ගැන කියන්න කියන්නේ නැහැ ඉතින්. ඉතින් සාමාන්‍ය හැටි සමාජයේ ඉතින් මොක කරේ පැත්ත සමට නිදානයක් කවුරට ගන්නත් ඇති. එතකොට ඉතින් නේද එහෙම වෙන්නේ. ඉතින් සමහරට එහෙමත් වෙන්න ඇති. ඉතින් ඒකත් එක්ක සාමාන්‍යයෙන් ගියායි ඉතින් ලොකුවටම එක ගියායි පොඩියටත් නෙවෙයි ලොකුවටම දඩනුවටම ගියායි ඉතින්. මොකද ගොඩනැගිල්ල තැදෙන්න හැදෙන්න මේක ලොකුවටම මිනිස්සු අතරට ගියා. ඉතින් පොඩ්ඩක් අඩු වුණා ඔන්න පූජා කරන දවසේ ටිකක් කට්ටිය කොළඹින් එහෙම. ඉතින් එතකොට පොඩ්ඩක් අඩු වුණා. ඉතින් මේ ඒ වගේ දේවල් වෙනවා ඉතින්. මොකද මිනිස්සුන්ට ධර්මයේ පැත්තේ තේරෙන්නේ නැහැනේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි හරියට ප්‍රතිපදාව ඉන්නවා නම් අපි කැමති දේ කරගන්න පුළුවන් කියලා. අර කියනවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ලබන්න කැමතිනම් සීලේසියෝ පාරිපූර්ණ සිල් රකින්න කියනවා. අජ්ජත්නම් චේතෝ සමතමන යුත් ආධ්‍යාත්මික සිතෝ සංසිදුවන භූ හේතා සුඤ්ඤා ගරම විවේකී වාසය කරන්න කියනවා. විවේකී වාසය කරන්න කියන එතකොට සිව්පසය ලැබෙනවා කියනවා. අනේක ඉතින් ඒකට අමුතුවෙන් ඒ සඳහා දේවල් කියලා කරන්න දෙයක් නැහැ. අපේ පැත්තේ දේ කරනකොට අපිට ඒකත් අවශ්‍යතාවක් වුණත් ඒකත් ලැබෙනවා ඉතින්. දෙක එකනාගේ පින ඒ වගේ දේවල් ඉතින් බලපාන ඉතින් කොහොමත් අර ධර්මයේ හැසිරෙනකොට ඒ දේ නිර්මාණය කරලා දෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකෙට ඒක තේරෙන්නේ නැහැ ඉතින් මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ චෝදනාවක් කිරීම සාධාරණයි. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ ඉතින් අපි එහෙම දෙයක් නොකරන මොකද නේද? ඒ චෝදනාව කරා කෙරේ නැත්තම් අපි කලබල වෙන්න දෙයක් නැහැ. පොලිසියෙන් આવත් කලබල වෙන්න දෙයක් නැහැ. නේද? මේ අපිට එහෙම වුණොත් මේවා තියෙනවනේ. දායක ආධාර දුන්න ඒවා තියෙනවා. ඒ කවුරුත් තියෙනවා. ඔක එන්නන්න පුළුවන්. ඕන නම්. ඒව අවස්ථාවක් වුණා. ඉතින් ඒ වගේ අර සාමාන්‍ය එකයි ඉතින් අපි එකයි දැන් මම ඒ හොඳ දෙයක් කරා කියලා එහෙම මට ඒකෙන් සම්පූර්ණම මේ වෙන්නේ නැහැ. අනේ ඒක. ඉතින් සමහර එක විචේචනය කරනවා සමහර හොඳයි කියනවා. ඉතින් ඒ අටලෝ දහම තමයි කරගෙන යන්නේ. අනේ ඒක. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. නිවන් මාර්ගට යන කපාය කියලා බෑ. කොහෙවත් උන්සනකට යන්න ඕනේ ඉතින් නේ නිවන් දකින්න කම. නේද? ඒකයි ඉතින්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් එහෙම මේකක් තියෙන්න ඕනේ. දැන් උත්පදාන ඉලක්කය මෙතන. يعني මේ අපි කියන ගමනක් යනකොට වෙන්න පුළුවන් නේ. අපි කියනවා ආවල් තැන්ට යනවා බැරි වුණොත් එහෙම මග නතර වෙන්න වෙනවා. ඈ? නේද? මග නතර වෙන්න වෙනවා. ඉතින් ඒ වගේ තමයි. ප්‍රධාන ඉලක්කය තමයි නිර්වාණය. එහෙම නැත්තම් ඊට ආසන්නින් අතර වෙන්න වෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න වෑයම් කරනවා. නමුත් ඒක බැරි වුණොත් මං අහවල් තැනදී හරි මේක කරගන්න. ඒක අපි හිතන්නේ අහවල් තැනට යනකන් යනවා. බැරි වුණොත් අහවල් නවා තැම්පොලේදී නවත්තලා ඊළඟ දවසේ යනවා. ඒ වගේ මේ ජීවිතෙත් ඒකයි. මගේ ප්‍රධාන ඉලක්කය කොහොම හරි පරිනිර්වාණයටපත් වෙනවා. බැරි වුණොත් අන්න අර වගේ මේකක් තියෙනවා. එතකොට තමන් කැමති තැනක හිත පිහිටුව ගත්තහම ඉතින් තවසිතා දිවි ලෝකේම අරහත් බ්‍රහ්මයාල වණ කියනවලනේ. ඉතින් ඒතර බණ එහෙම අහන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේ තැනක හිත පිහිටුව ගත්තයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මනස ලෝකේ ඉතින් ඉදිරියට මොනවද වෙද්ද දන්නේ. ඉතින් ටිකක් දන්නු වැඩි නේ. විශ්වාස කරන්න ටිකක් අමාරු. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ මේ හිතේ. මේකක් තියාගත්තට. අසඤ්ඤ සත්ත්ව කියලා කියන්නේ සිතුවිලි කියන්නේ ඔක්කොම සංඥා විරහිත කරලා තමයි තියෙන්නේ. ඒ ලෝකේ ඉන්න තාක්කල්
සාමාන්‍යයෙන් නිින්දක ඉන්නවා වගේ තමයි. ඔව්. බ්‍රහ්ම ලෝකයක් ඒක. අසඤ්ඤ සත්ත්ව කියලා කියන්නේ. නේ නේ නේ. මාර්ගඵල නෑ. ඒක ඉතින් මුලාවක් ඒක ඇත්තටම. මුලාවක් ඒක. ඔව් ඒක භාවනා ක්‍රමෙවත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නෑ. ඔව් හිතේ සකයන්ති බබලෝ හතරටි කියන අරූප ඔය වටාරේ කය තියෙනවා හිතනේ කියලා කියන්නේ අනේ ඒක තමයි මේකටයි ඔව් කියන්නේ සම්පූර්ණම සං කියන්නේ අපි විසංය කරලා කෙනෙක් කරන්නේ දැන් ඔපරේෂන් කරනකොට විසංය කරන මේ වගේ අර ඒකයි විසංය භාවයට හිතපත් කළා ඒතර මොකුත් තේරෙන්නේ නැහැ ඕන තරම් ඒ සමාධියට ගියපම ඉන්න පුළුවන් ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙ ගියපම ගොඩාක් ආවචේ තියෙන තාක්කල් එයා එතකොට එයා කියන්නේ දැන් පරිනිර්වාණ කියන්නේ පින්නම් පෑවගේ තමයි. ඔව්. නමුත් අර කාලයකට යටපත් කිරිල්ලක් විතරයි. ආයේ යගේ මේ එතන කර්ම මේ වුණාම ආපස්සට ආෙන්න ඕනේ. අසඤ්ඤ සත්තා කියලා කියන්නේ කස අසඤ්ඤ සත්ත්ව ලෝකේ. ඔය ඒක වැඩක් නැහැ නේද? නිදාගත්තාම බුදුරයන් වහන්සේ කියන ලකුසල් වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට කියන එක මෝහත්වයක් කියනවා. ඈ කියන අර මේ ඒක දේශනාවේ කියන දිව පිනවන්ට වඩා දිය පුච්ච ගන්න එක හොඳයි කියන ඒ වගේ හිතගෙන කියනකොට කියනවා පාපී විතරක හිත හිතින්නට වැඩිය නිදාගන්න එක හොඳයි කියනවා. ඒකයි. හැබැයි කියනවා ඒක ජීවිතේ වඳ බෑපු එකක් කියනවා. වඳකමක් කියනවා නිදා ගැනීම. අනිත් පැත්තෙන් ආදීනෝ පෙන්වනවා. ඒ වගේ තමයි මේකත් ඉතින්. ඒකයි. මිත්‍යා දෘෂ්ටි නෙවෙයි මේක කියන්නේ ඒකයි ඒක අර කිසිම නිෂ්ඵල වැඩක් කර ගැනීමක් තියෙන්නේ. ඵල රහිත දෙයක්. ඒකයි. එතෙන්ද ගියයි කියලා ඒකයි. දැන් නිදා. ඈ තේරුණා. ඉස්පිතාලයෙන් මතකද? අනේ දැන් අපි ඔපරේෂන් කරනකොට සම්පූර්ණ විසංය කරනවානේ. විසංය කරන්නේ අනේක. ඒ විදිහේ ස්වභාවයක්. දැන් යාට ඔපරේෂන් කරලා එනකන් දන්නේ නැහැ නේද? ඔපරේෂන් කරනද? ඔව් ඒක වෙනයි මං කිව්වේ ඒ වගේ කියලා මේක. ඔව්. එතකොට යාට කොහොමද සාමාන්‍ය සිහිය ඇවිල්ලා තමයි බොහෝ දුර කියන්නේ ඒ කායත් නැතුණත් එයා මේ මේකෙන් තමයි මැරෙන්නේ ඉතින්. ඒ කියන්නේ නිවසියක් තියෙනවා. ඔව් ඔව්. ගොඩක් දුරට ඉතින් මේ වෙලාව තමයි ගොඩක් අය මැරෙන්නේ ඉතින්. ඒ ඇතුළෙම මැරෙන අවස්ථා තියෙනවා ඉතින්. ඒක අර කියන්නේ යා සාමාන්‍ය වඩපු එකක් නෙවෙයිනේ. ඒක මේ ඖෂධීය මේකින් කරපු එකක් නිසා ඒක අරකට අදාළ මේකක් නෑ එහෙම වුණයි කියලා විස අසංජය ලෝක කියන්නේ නෑ ඒක දැන් අරක හිත දියුණු කරලා තියෙන එක මේ ජීවිතෙත් එයා නිතරම මුකුත් නැතුව කියන්නේ සංඥා නැතුව වේදනා නැතුව ඉන්න පුළුවන්. ඒතර සංඥා වේදනත් එක්ක සිත සකස් වෙන්නේ සංඥා වේදන නැතුණු ගමන් නිරෝධ සමාපත්තිය සමුදිනකටත් එහෙමනේ සංඥා වේදන සංඥා වේදිත නිරෝධ කියලානේ කියන්නේ. නමුත් ඒකෙදී ආයි එන්න පුළුවන්. ඒකයි. ඒක සමාපත්තියක් හැටියට පුරුදු කරන රහතන් වහන්සේලා අනාගාමීයන්ට තමයි කරන්න පුළුවන්. ඔව් ඒ ඇයිට සමහර වෙලාවට වරින් වර එනවනේ නේ වරින් වර ගනුදෙනු කරනවනේ. ඔව් ඔව් ඒකට කියන්නේ මේ දැන් මේ මොකද ඔපරේෂන් කරන ඇයට සමහරට මානසික මට්ටම වැඩ කරනවා සමහරු ඒකනේ කේකව කියන්නේ ඔපරේෂන් කරනට මේ මුණා රේ මුණා කියලා මොකද සිත අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වීම තියෙනවා අර නිදාගත්තාම හීන පේනවා වගේ ඉතින් මේ කයත් එක්ක තියෙන ගනුදෙනු භාවය තමයි අර මේව කරන්නේ ඒකයි හිත පවතිනවා ඉතින් අර කයත් එක්ක ගනුදෙනු නැතිවීම තමයි මෙතන තියෙන්නේ ඔව් මෙතන තියෙන්නේ අර يعني ඔක්කොම අක්‍රිය කිරිල්ලක් කරනවා. ඒ වුණාට නැති වෙන්නේ නැහැ. ඒකයි. මේ අක්‍රිය කිරිල්ලක් කරන්නේ තේ ඉස්මි සමාධියක් හැටියට මේවා කළා. ඊට පස්සේ උපදිනාට පස්සේ ඉතින් ඒ ලෝකේ අවශ්‍ය තියෙන තාක්කල් ඊට පස්සේ ඉන්නවා ඒ විදිහටම. විපාකයයි දැන් හදන සමාධි සමාධිය තමයි ආනින්ජාපි සංකාර. ඔව් කැමැත්ත ඊට පස්සේ ඉතින් කැමැත්ත අනු එක කරන ඊට පස්සේ එතෙන්ද එතෙන්ද කැමති නම් එතන උපදින. ඊටදී ඉතින් හොඳයි නිවන් දැක්කා. ඉතින් ඒක ගියාම එන්න එපේ. දැන් ප්‍රශ්නයකදී නිදා ගන්නවා වගේ වැඩක් ඉති. ප්‍රශ්නයක් තියෙනකොට නිදා ගන්නවා විසඳ ගන්න නැතුව. නේද? ඒකේ දෙකේ වෙනසක් නැහැ. ඒක. තව ටිකක් වැඩිපුර නිින්ද යන නිදිපෙති දෙකක් විතර බලන්න. එතන හොඳටම නිින්ද යනවා නේද? ඉතින් ඒ වගේ තමයි මේකත්. අනිත් ප්‍රශ්නවලත් මේ ඔව් ඉන්නවා මේකේ තියෙන එකයි. දැන් ඒවැයිදී තියෙන කට්ටිය සංඥා වේදනා ඒවා මේවා නැති කිරීම නෙවෙයි. නේවසන්න සංඥා ඇතුලේ තියෙනවා. නමුත් බොහොම මේ බොහොම ඕසියුම් විදිහට තියෙන්නේ. අනිත් ඒවායි හොඳටම මේ විඥානීයකාකාරීත්වයේ තියෙනවා. රූපේ අරුමුණු කරන්නේ විඥානීයකාකාරීත්වයේ තියෙනවා. දැන් මේකේ තියෙන්නේ දැන් මේකේ භාවනා කරත් අය විපස්සනා කරන්න එහෙම මොකක් ඔබ මොකක් දන්නේ නැහැ මොකද
අසන්න කිව්වට අනිත් මේ පංචපාදසංගම්දී
අනිත් ඔක්කොම අක්‍රිය කිරිල්ලක් තමයි තියෙන්නේ. එකක්වත් නැතිවීම නෙමෙයි අක්‍රිය කිරිල්ලක් තියෙන්නේ. ඔව් කියා විරහිත කරනවා ඒකයි.
ඈ
ගොඩේ නොකර ඉන්න ඕන. ආයුෂ තියෙනවා. ආයුෂ වුණාම ඒ කරන කර්මියත් එක්ක ආයුෂ ඒ ලෝකේ තියෙන ප්‍රමාණය කල්ප ගාන. ඉතින් එතකන් එයා එතනින් ගැලවෙන්න බෑ කොහොමත්. හැබැයි ඒක හිත ඇලුම් කරපුවම අයින් වෙන්නත් බෑ. අර ඒකනේ අර මේ කවුද අසිත දේවතාවසා ඔව් දුක්ුණේ එක. එයාට එහෙම එතනින් එන්නත් තමයි. ඔව් අසන්න දැන් මෙහෙම මේ මේක කරපුවා මොකුත් අය දේවල් කරන්න බෑ. තේරුණාද? අසංඤ කියන්නේ සංඥා නැහැ. සංඥා වේදනා මොකුත් නැහැ. සංඥා නැත් වේදනා නැතුවම සිත වැඩ කරන්නෙත් නැහැ. ඒකයි. නෑ සමාධිය අනුව අපි කියන රූපාවචර සමාධිය යන රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අරූපාවචර මේ ගන්න රූපාවචර ලෝකවල උපදිනවා. අර මං එදා ඊනේ කිව්වේ මනට ඊට පස්සේ ඒක නිවන හැටියට දැකලා එතන ලැබුම් ගන්න. නැති වුණා. ඒ අය හිතන්නේ ඒක නිත්‍ය ලෝකයක් කියලා. ඒක වෙනස් වෙන. මොකද ආයුෂ බැලුවාම ගොඩ දීර්ඝයි. ඒතකොට හොයා ගන්න බෑ. අර බක බකන මෙහෙම කියන්නේ මෙතන තමයි නිත්‍ය මෙතන තමයි සුඛ මේට එහා නිවනක් කියලා ගන්න නැහැ කිව්වා. ඔව් ඊට පස්සේ ඒ අය තමයි ලෝකෙ මේවා කරන්නේ අර එහෙමයි කියලා මේ දෘෂ්ටිගත වෙනවා. ඔව්
ඔව්
ඔව් උන්වහන්සේ යාගේ ඔක්කොම කියනවනේ. ඔයාගේ විස්තරෙම උන්වහන්සේ බලනකොට එයාගේ ගෝලිය භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඒ තිසලාත්මක එයාගේ ගෝලිය භාග්‍යතුන් වහන්සේ කියන්නේ බෝසත් කියන්නේ වෙන ජීවිතයක උන්වහන්සේ ඒකත් කියනවා. ඒ නමුත් එයාගේ යටි දීර්ඝ ආයුෂ නිසා එයාට කෙරවරක් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අය හිතන්නේ මේක නිත්‍ය තැන මෙතන තමයි මෙතන එහා තව ওই නිවනක් කියලා කිව්වට එකක් එහෙම ගන්නෑ කියලා. ඊට පස්සේ තමයි ඊදිදි බලෙන් තමයි එයා බල බින්නේ. ඉතින් එයා කියනවනේ මට ඕන දෙයක් පුදන්නත් කියනවා පුළුවන් කාණ්ඩ කියලා. ඊට පස්සේ එයා අතුරුදහන් වෙන්න හදන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන්සේ කිව්වා මං ඕන්න අතුරුදහන් වෙන්නම් කියලා. ඊට පස්සේ යත් ඉතින් කොහොම පුළුවන් අතුරුදහන් වෙන්න ඊට පස්සේ වාගිතුනන්සේ අතුරුදහන් කළා. අන්න ධර්ම දේශනා කරා. ඊට පස්සේ තමයි එයාගේ මාන්නේ බිඳුනේ. බ්‍රහ්මතර්ජනීය සූත්‍රය කියලා තියෙනවා. බ්‍රහ්මතර්ජනේ බ්‍රහ්ම නිමන්තන. බ්‍රහ්ම නිමන්තන සූත්‍රය කියලා තියෙනවා. එතනත් මාරයා එනවා. මාරයා එතෙන්ටත් ඇවිල්ලා කියනවා විශ්වය මෙහෙම කියනවා මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා මාරයා බ්‍රහ්මයා ගැන වර්ණනා කරනවා මාරයා ඇවිල්ලා. එතෙන්ටත් එනවා. ඔව් කියන්නේ ඒක ප්‍රඥාව මුල් කරගෙන
සාමාන්‍යයෙන්
ලෝක කිව්වහම ඒවා
මේ
ලෝකෙ
වගේ
වෙනම ලෝකද නැත්නම් ඒවා ඔව් කියන්නේ මේ වගේ තල තමයි ඉතින් ඔව් ඒවා ඇත්ත කියන්නේ කන දැන් දිව්‍ය ලෝක ගත්ත විමාන තියෙන බ්‍රහ්ම ලෝකත් විමාන තියෙන ඒ වගේ මෙහෙట్లా තියෙන්නේ
ඒ
කාම බව රූප බව අරූප බව බව තුනයි. ඔය කාම බව රූප බව තමයි රූප බ්‍රහ්ම ලෝක අරූප තමයි අරූප බ්‍රහ්ම ලෝක. ඔව් බොහොම කලාතුරකින් තමයි ඉති. උපපාතික උපදින අයට තමයි අර පෙර ජීවිතේ පේන්නේ. තිරිසන් මොනද මේ නිරේ ඉන්න අයටත් උපපාතික නිසා එයාටත් පේනවා තමන්. ඒක පේන විඳවන්න. ඉන්නවන්න අපි පොඩි ළමට වරද පෙන්න ගන්නකොට නේද වරද කීකී ගන්නවනේ වරද කීකී ගන්නකොට සැර වැඩි ඉතින් ඒ වගේ තමයි මිදවන්න තමන් කරපුවා පේනවා කර්මානුරූප ඒක ඒ තමන් කරපුවා ඒතර පෙනිපෙනී විඳවනකොට දුක වැඩි දැන් අපි දැන් විඳවන්නේ අපි දන්නේ නැහනේ මොකද්ද කියලා නේද දැන් ඒකන් ඒකයි දැන් දෙවියන්ටත් ඒක දෙවියන්ටත් සතුරු වෙනකොට ඒක ඉද මොහොන්දති පෙච්ච මොහොන්දති කියන්නේ ඒකයි කතපුඤ්ඤ උපයත්ත මොදිට කියන්නේ ඒක දෙලොම සතුට වෙන්න පුළුවන්. දැන් ඊට තප්පති පෙච්ච තප්පති පාපකාරී උපයත්ත තප්පති කියන්නේ ඒකයි. මෙලවත් ඇවිල්ලා පළවරවත් ඇවෙන්න වෙනවා. දැන් අපි තැවෙන් දැන් සාමාන්‍ය අපි කර්මයක් විඳේව සමහරවල් දන්නේ කර්මයක් කියලා. ඒකයි. ඒ අරක මේ නිරේණ නිසත්තුන්ට එවනේ දන්නවා මේවා කරපුව නිසා තමයි මේක. ඒතකොට විඳවීම වැඩි. විඳවීම වැඩි. ඒකයි අර මේ මා ලෝහ ගුලි ගිලි පමත්තා මා කන්දති දුක්ඛ මිඳහි දයයමාන ලෝහ ගිලිමින් මේක දුකයි කියලා අඬන්න දෙපයි කියන මේ මොහොත අතහැරලා ඒක එතකොට අර මේ එයිට අර තමන්ගේ සම්පූර්ණම ස්වභාවය පේනවා ඒකෙන් අර ගාතත් අර කුසල රත්මාට ඇහෙන්නේ ඒ අයට මේ මොකද තමන්ගේ අර පෙර ජීවිතේ පේනවා බුදුරජාන් වහන්සේට වැඩිහිටිය සංඝරත්න වැඩිහිටිය ධර්ම කල්යාණ මිත්‍රීතුව කල්යාණ මිත්‍රව කිව්වා ඒත් ඒ වහන් නැතුව අකුසල් කරා ඒවා ඒතර දකිනකොට හරි සංවේගයක් ඇති වෙන ඒකයි අර පේනකොට වැඩි මේක ඉතින් ඒ නිසා නිරේ උපදීන යෝපපාතික එයාට පේනවා പ്രേත ලෝක උපදීන අයත් බොහෝ പ്രേතයන් උපපාතික නාග සුපන්න ගත්තාම කොටස් හතරෙම උපදින නාගය අන්දජ ජලාබ්ජ සංසේද ඕපපාතිකින් හතරකමයටම උපදිනවා. ප්‍රේතයත් එහෙම. මේ ප්‍රේත මේ ප්‍රේතම ගුරුලු කියලා ඉන්නවා මේ තව මේ සත්ව කොටසක් එයත් එහෙමයි. ඔව්. ඒක සාමාන්‍යයෙන් අර කලාතුරකින් කෙනෙකුට පිහිටන මේකක්. ඒක කෙනෙකුගේ පැතුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙර ජීවිතවල මේ ඒ වගේ හැකියාවල් තිබීම ඒවා මුල් කරගෙන තමයි මේ සමහර අයට ඒ වගේ ඒක පොඩි කාලයක් තමයි ඒ මතකේ තියෙන්නේ. ඒක අර පොඩි කාලේදී කෙලස් එයාගේ හිතේ ගොඩක් නැහැ. එතකොට ඒ පෙර ජීවිතේ මතක හැබැයි ලොකු වුණාම ඒ මතක නැති වෙනවා. බාහිර ලෝකේ තාපු ගාම නැති වෙනවා. මොකද උපදිනකොට සමහරුන්ගේ සිහිය අර පෙන්නන්නේ සමහරු සිහිය ඇතුවම මව කුසේ උපදිනවා. සිහිය ඇතුවම මව කුසේ ඉන්නවා සිහිය ඇතුවම උපදිනවා. ඒ වගේ කෙනෙකුට අන්න මතකයි එතකොට. දැන් බෝසතාණන් වහන්සේලා හැම එහෙමයි. සිහියතු උපදින්නේ, සිහියතු ඉන්නේ, සිහියතු අනේ සිහියතු තමයි මෞකසෙන් උපදින්නේ. දැන් සමහරු සිහියතු උපදිනව ඉන්නකොට සිහිය තින උපදිනකොට නැහැ. ඉතින් ඒ වගේ තියෙනවා හතර විදිහකට උපදිනවා. ඔව් එහෙම ඉඳ තමයි අර මේ ඔක්කොම මතක හින්ද තමයි කියන්නේ. ඈ කොහොමද කියලා නෝ අප්පා හිටිය තැන ඈ කියලා කියන ඈ මුට්ටියක් ඇතුලේ දැම්ම වගේ රත් කරපු ඒකයි දුක තේරෙන. ඒවත් ඒක සමට කර්ම මේකක් වෙන්න පුළුවන් ඉතින් විඳවන්න ඒකයි. පර්සෝගෝත එකට තමයි සද්ධර්මස්සවණී කියලා කියන්නේ අනුන්ගෙන් අහන්න ඕනේ කියන එකද? ඔව්. ඒ සද්ධර්මස්සවණීටම තමයි කියන්නේ ඒක. පර්සෝගෝසප්පති කියලා කියන්නේ අනුන්ගෙන් අහන්න ඕනේ. ඒ අහන්නේ සද්ධර්මයේනේ. ඒකයි. ඊට පස්සේ තමයි යෝනිසමනසකාරය යෙදෙන්න
ඕනේ.
ඒක තමයි ඒකයි සිහියතුව එයා මේ චුත්ත වෙනවා සිහියතුව පිළිසිඳ ගන්නවා සිහියතුව උපදිනවා. එතකොට ඒ මතක එකයි තියෙන්නේ. අර ගාතහෙම කියන්නේ පෙර ජීවිතේ හුරු වෙන්නේ නේද? දම්රන්නේ දෙයක්. පොඩි කාලේ අර ඒ වගේ සමහරුන්ට ඒ හැකියාවල් තියෙනවා ඉන්නේ. පහයි දැනේ නේ. ඔව් එනවා.